නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ චක්කුංචකෝ වික්කවේ ඥානං පස්සං යථා භූතං රූපේ ඥානං පස්සං යථා භූතං චක්කු විඤ්ඤාණං ඥානං පස්සං යථා භූතං චක්කු සම්පස්සං ඥානං පස්සං යථා භූතං යම්පිදං චක්කු සම්පස්ස පච්චයා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පි ඥානං පස්සං යථා භූතං චක්කුස්මින් න සාරජ්ජති රූපේසු න සාරජ්ජති චක්කු විඤ්ඤාණේන සාරජ්ජති චක්කු සම්පස්සේන සාරජ්ජති යම්පිතං චක්කු සම්පස්ස පච්චයා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තස්මින් පින සාරජ්ජති ඉති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි පහුගිය සතියේ සාකච්ඡා කළේ විශේෂයෙන්ම මේ මජ්ක්‍ධිම නිකායේ එන සූත්‍රයක්, ඒකට නමක් දීලා තියෙනවා මහා සලායතනික සූත්‍රය කියලා. මහා සලායතනික සූත්‍රය ආරම්භ වෙන්නේ බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරද්දී භික්ෂුන් වහන්සේලා අරබෙහා දේශනා කරපු ආකාරයෙන්, දේශනා කරපු සූත්‍රයක ආකාරයෙන්. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ මුලින්ම මේ අපි ඇහැ සම්බන්ධයෙන්, ඒ වගේම අනෙකුත් සියලුම ඉන්ද්‍රයන් සම්බන්ධයෙන් අනිතරාන්දමක කිසිම සතියක් නැතිව, සිහියක් නැතිව, අවබෝධයක් නැතුව කටයුතු කිරීම හරහා අපිට සිද්ධ වෙන පාඩුව, නැත්නම් අපිට සිද්ධ වෙන අයහපත ගැන මුලින්ම කරුණු දින හැරපාන. ඒක තමයි අපි මුලින්ම සාකච්ඡා කළේ. ඊට පස්සේ නමුත් මේ ඉන්ද්‍රියන් සම්බන්ධයෙන් සෑහෙන අවබෝධයක් සහිතව, සතිමත් බවක් සහිතව කටයුතු කරද්දී මොකද්ද සිද්ධ වෙන වෙනස කියන එක ගැන ඊළඟට දේශනා කරනවා. ඒක සූත්‍රය දිහා බලුවම සූත්‍රයේ කොටස් දෙකක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්, අවස්ථා දෙකක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. පළවෙනි අවස්ථාවේදී අර රූපයට ඇලිලා නැත්නම් ඇහැට රූපයට, ඊළඟට ඒ නිසා හට ගන්න චක්කු විඥාණයට, අපි කියන්නේ ඒ කියන්නේ රූපය පිළිබඳ දැනුවත් බවට, ඊළඟට ඒකත් එක්ක හට ගන්න ස්පර්ශයට, ඒකින් හට ගන්න යම් හෝ වේදනාව. එතකොට මෙන්න මේක තමයි නිකන් පේලියක් වගේ හේතුන් හරහා සම්බන්ධ වෙන්නේ. ඒතර මේ ක්‍රියාවලිය ගැන කිසිම අවබෝධයක් නැතුව, කිසි වැටහීමක් නැතුව, සතිමත් බවක් නැතුව කටයුතු කරන්න යෑම නිසා බුදුහාඳුරු කියනවා දැන් මේ පෙන්නන හැම දෙයකටම ඇලෙන්න පටන් ගන්නවා. චක්කුස්මින් සාරජ්ජති රූපේසු සාරජ්ජති චක්කු විඥානේ සාරජ්ජති චක්කු සම්පස්සේ සාරජ්ජති. ඔය විදිහට කියාගන්නවා. ඒ කියන්නේ දැන් අපිට මේ සිද්ධ වෙන ක්‍රියාවලිය ගැන වැටහීමක් නැත්තම්, සිහියක් නැත්තම්, එතකොට වෙන්නේ අර වගේ ඒ පේන රූපෙට ඇලීමක්, ඒක තුල හිත බැස ගැනීමක්, නැත්තම් ඇහැ පිළිබඳ ඇලීමක්, ඒකේ බැහැ ගැනීමක්, මගේ කියා ගැනීමක්. ඒ වගේමයි මේ දෙක නැවත නැවත සිද්ධ වෙනකොට ඔන්න හට ගන්න ආයේ දැනුවත් බවට, නැත්නම් අපි කියන චක්කු විඥානය කියලා. ඒක ඒක පිළිබඳව එක්තරා අන්දමින් බැහැ ගැනීමක්, මගේ කියා ගැනීමක්. ඊට පස්සේ දැන් මේක නැවත නැවත සිද්ධ වෙනකොට එතන හට ගන්නවා අපි කියන ස්පර්ශයක්. ඒකත් පාදක කරගෙන ළඟට එනවා වේදනාවක්. දැන් අපි දුමේක සැප වේදනාවක් නම්, ඒ සැප වේදනාවට ඔන්න අපි ගිහිල්ලා බැහැ ගන්නවා, ඇලෙනවා, ග්‍රහණය කරනවා, උපාදාන කරනවා. ඒක තමයි සාමාන්‍යයෙන් අපේ මනසේ සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් අපේ මනසේ සිද්ධ වෙන ඔය ක්‍රියාවලිය ගැන අපිට අවබෝධයක් සාමාන්‍යයෙන් නැහැ. ඒ නිසා අපි දැකපු ගමන් තිය රූපයක් ලස්සන නම් තින් එකම හොඳයි කියලාගෙන අපි ඒක ඇලෙන ගතියක් තමයි තියෙන්නේ. ඊළඟට අපි හිතමු අකමැති රූපයක් නම් ඒක ගැටෙන ගතියක් තමයි තියෙන්නේ. මේ දෙපැත්තේ තමයි අපි සාමාන්‍යයෙන් දෝලණය වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී ඇහෙත් ඇලෙන්න පුළුවන්, රූපෙත් ඇලෙන්න පුළුවන්. අර ඒ දෙක නිසා හටගන්න දැනුමේ නැත්තම් චක්කු විඥානේ ඒකෙත් තැලෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ තුනම නැවත නැවත සිද්ධ වෙද්දී හටගන්නා ස්පර්ශය ඒකෙත් තැලෙන්න පුළුවන්. ඊළඟට යම් හෝ සැප හෝ දුක් හෝ උපේක්ෂා වේදනාවක් තියෙනවා නම් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් හටගන්න ඒකෙත් තැලෙන්න පුළුවන්. එමත් නැත්තම් ගැටෙන්න පුළුවන්. ඒතර මේ ඇලීමයි ගැටීමයි මේ දෙකෙන් එකක් වෙන්න පුළුවන්. ඒතර මේ தত্ত্বය බුදුහාජාන වහන්සේ පෙන්නනවා. තස්ස සාරත්තස්ස සංයුත්තස්ස සම්මූලහස්ස අස්සාදාන පස්සිනෝ විහෙරතු ආයතින් පංචපාදාන කන්දා උපචයං ගච්ඡanti. දැන් මොකද වෙන්නේ? මේකේ ප්‍රතිඵලය වෙන්නේ ඒ දේවල් වලට ඇලිලා, ඒකම ගැලිලා, ඒකම බැඳිලා, ඒක තුල මුලා වෙලා, සම්මූලහස්ස ඒකෙම මුලා වෙලා අස්සාදානු පස්සිනු මේවැන් ලැබෙන ආස්වාදය පිළිබඳව තමයි යා වැඩියත් තහන්න. ඒ ගැන තමයි අවු මේ බලාගෙන ඉන්නේ. ආස්වාදයක් ලබන්නමයි ඒවා බලන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? පංචඋපාදානස්කන්ධ උපජයං ගච්ඡanti. දැන් පංචඋපාදානස්කන්ධයෙන් වැඩෙන්න ගන්නවා කියලා කියනවා. දැන් අපි පටන් ගත්තේ තේරුම් ගන්න තියෙන්නේ ඇහැට දැකපු රූපේ. දැන් අපි තුමු ඒක නිකන් ආයේ රූප උපාදානස්කන්ධයට. දැන් ඒ එතනින් නතර වෙන්නේ නැහැ. යාගෙනල්ලා ඇඳ ගන්නවා වේදනා උපාදානස්කන්ධය. යාගෙනල්ලා ඇඳ ගන්නවා සංඥා උපාදානස්කන්ධය. ඊළඟට ඔන්න සංස්කාර උපාදානස්කන්ධය. විඥාන උපාදානස්කන්ධය. ඒ විදිහට මේ උපාදානස්කන්ධ පහම පොඩ 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 ගොඩනැගි වර්ධනය වෙවි එන තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට ඒ නිසා කියනවා පංච උපාදානස්කන්ධ උපචයං ගච්ඡanti. ඊට පස්සේ කියනවා තණ්හා චස්ස පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා විනන්දිනී සාචස්ස පවද්දති. දැන් අපි දන්නවා තණ්හාවේ ස්වභාවයන් ගැන බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඒ පෙනෙන දේ තුල ඇලීමක්. ඊට පස්සේ අපි කියමු අපි දුම ඇහෙන හැම දෙයකම ඇලීමක්. දැන් අපි ඕනනම් ඇහෙන එක පස්සේ වෙනම කතා කරමු. දැන් ඇහැ සම්බන්ධයෙන් කතා කළොත්, පේන දේ සම්බන්ධයෙන් කතා කළොත්, ඒතර ඇහි ඇලීමක්, ඒ වගේමයි රූපේ ඇලීමක්. ඊපස්සේ මේ පේන හැම සංසිද්ධිය එකට එක ගලපා ගනිමින් ඒ ජවනිකාවෙන් ජවනිකාවට ඇලීමක්, මේ පෝනෝ බහික කියන தත්ත්වය. ඊපස්සේ එතන සතුට වීමක්. ඒතර මෙන්න මේ තණ්හාවේ පෙන්නන ඒ විවිධ කෘත්‍යයන් ඒ ඔක්කොම එතකොට මේ පද්ධතිය හරහා සිද්ධ වෙන්න පටන් ගන්නවා. තණ්හාචස්ස පොණෝ භවිකා නන්දි රාග සහගතා තත්‍ර තණ්හා විනන්දිනී සාචස්ස පවඩ්ඩති. ඒ නිසා තණ්හාවත් වර්ධනය වෙනවා. තස්ස කායිකාපි දරතා පවඩ්ඩಂತಿ. එතකොට මේ ඒ හරහා කයේ යම් කිසි දරතයක්, ඒ කියන්නේ යම් කිසි වෙහෙසක් එහෙමත් දැනෙන්න ගන්නවා. චේතසිකාපි දරතා පවඩ්ඩಂತಿ. එතකොට මානසික වශයෙන් උත් මනසෙත් යම් කිසි වෙහෙසක් දැනෙන්න ගන්නවා. කායිකාපි සන්තාපා පවඩ්ඩಂತಿ. කය තුළ යම්කිසි දැවිල්ලක් දැවීමක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. චේතසිකාපි සන්තාපා පවඩ්ඩಂತಿ. ඒ වගේමයි හිත ඇතුලේ චේතසික වශයෙන් එතනත් ඔන්න දැවිල්ලක් දැවීමක් පටන් ගන්නවා. කායිකාපි පරිලාහා පවඩ්ඩಂತಿ. කය ඇතුලේ එක්තරා අන්දමක පරිලාහයක්. එක්තරා අන්දමක එතනත් කියන්න පුළුවන් වෙහසක් නැත්නම් දැනෙන අමාරු ගතියක් එහෙමත් ඉතින් ඔන්න දැනෙන්න ගන්න. ඊළඟට චේතසිකාපි පරිලාහ පවඩන්ති. මානසිකවත් ඒ වගේමයි. කායසෝ කායකම්පි චේ. කායක දුක්ඛම්පි චේතෝ දුක්ඛම්පි පරිසංවේදේ. කායික මානසික වශයෙන් දුකක් විඳිනවා. එතකොට මේ සිහියෙන් තොරව අර විදියට ඇලිලා, ඒකේ බැඳිලා, ඒකේ පැටලිලා, ඒවම කල්පනා කර කර ඒක තුළ ජීවත් වෙන්න ගිහිල්ලා, දැන් එතකොට අන්තිමට දුකක් උරුම වෙනවා කියලා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. තලම මේ අපි කතා කළේ තනිකරම මේ තම ඇහැහා සම්බන්ධයෙන් විතරයි. ඇහැ රූප, චක්කු විඤ්ඤාණ, ඊළඟට චක්කු සම්පස්සජා වේදනා. ඔනෝය මේ කොටස ගැන තමයි අපි මේ සාකච්ඡා කළේ. දැන් මේ විදිහටම බුදුරජාණන් වහන්සේ ඉදිරි ආයතන සම්බන්ධු විස්තර කරනවා. ඒ කියන්නේ කන, සද්ද, ඊළඟට නාසය, ගඳ සුවඳ, දිව, රස, කය, ස්පර්ශ, මනස, මනසට එන අරමුණු. ඒතර මේ ඉන්ද්‍රයන් 6 නැත්නම් ආයතන 6 හරහාම ඔය ක්‍රියාවලිය නිරන්තරයෙන් සිද්ධ වෙනවා. ඒත් අපිට තේරෙනවා දැන් මේක අපි දැන් මේ බුදුහාඳුරු කියලා දීපු හින්දා අපි පොඩ්ඩක් ඒක විපරම් කරලා බලනවා. ඒතර මේ කියන කාරණාව ඇත්තද? මේ ඉන්ද්‍රයන් පරිහරණය හරහා මේ සලායතන මේ විදිහට පරිහරණය කරන්න ගියාම අපිට මේ වගේ දෙයක් දෙයකට මුහුණ පාන්න සිද්ධ වෙනවද කියලා ඉතින් අපි ටිකක් විමසලා බලන්න උත්සාහන්ත වෙනවා. ඒතර ඒකේ තමයි මේ අවස්ථාව තමයි ඊළඟට පෙන්වන්නේ අර දෙවැනි කොටසෙන්. ඒ දෙවැනි කොටස ඇත්තටම හොඳ පැත්ත ගැන කතා කරන්නේ. ඒ කියන්නේ හොඳ පැත්ත ගැන කියන්නේ සිහියෙන් ඉන්නකොට සිද්ධ වෙන ස්වභාවය ගැන තමයි ඊළඟට කතා කරන්නේ. ඒක තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. ඒතර එතෙන්දි මේ චක්කුංචකෝ භික්කවේ ඥානං පස්සං යථා භූතං. දැන් එතකොට මේ ඇහැහා සම්බන්ධයෙන් එයාට යම් අවබෝධයක් තියෙනවා. රූපේ ඥානං පස්සං යථා භූතං. රූපය හා සම්බන්ධයෙන් යම් කිසි අවබෝධයක් තියෙනවා. චක්කු විඥානං ඥානං පස්සං යථා භූතං. එතකොට ඇහැට පේන රූපය දැන් උන පෙනෙනවා කියන තැන, දැන් උන දැකීමක් සිද්ධ වෙනවා කියන තැන පිළිබඳ යම් කිසි අවබෝධයක් යාට තියෙනවා. ඊළඟට චක්කු සම්පස්සං ඥානං පස්සං යථා භූතං. දැන් මේ තුන නැවත නැවත සිද්ධ වෙද්දී ඒ සිද්ධ වෙන ස්පර්ශය ගැනත් යම් කිසි වැටහීමක් තියෙනවා. ඊළඟට මේ තුන එක්වීමෙන් පහළ වෙන ඒ ස්පර්ශය පාදක කරගෙන යම්සි වේදනාවක් හට ගන්නවා නම් ඒක ගැනත් අවබෝධයක් තියෙනවා. දැන් එතකොට මෙතන සිහියෙන් හිටියේ නැත්තම් ඉතින් මෙච්චර සියුම්ම මේක අල්ලන්න හරි අමාරුයි. අපි සාමාන්‍යයෙන් පුළුවන් වෙන්නේ මේකේ වේදනාව වගේ එක තැනක් අල්ලගන්න තමයි සාමාන්‍යයෙන් පහසු. අපි එකපාරටම ඇහැ හට ගැනීම නැත්නම් රූපය හට ගැනීම තේරුම් ගන්න ටිකක් අමාරුයි. මොකද මෙතනදී හට ගන්නවා කියලා කියන්නේ ඒ ඇහි දැකීම් කෘත්‍ය පටන් ගන්න අවස්ථාව. ତୋର ଏ ପିନିମ କୃତ୍ୟ ପଟାଙ୍ଗ ଅବସ୍ଥା ଦେନଗନ ସହେନ ଅବଧାନେ ହୋଦ ତିଉନୁ ସତେକିନ ବାସେ କରନ ସିଦ୍ଧ ଏତନ ଏତନ ଏତୁର ଏକେକ ଆୟତନେ ହଟ ଗେନିମକ ଆପି ତୁମୁ ଏହାଗେନ ଆୟତନେ କନକେନ ଆୟତନେ ନାସେକିନ ଆୟତନେ ଦିବକିନ ଆୟତନେ ରକ୍ମେ କୟକିନ ଆୟତନେ ମନସକିନ ଆୟତନେ ଏ ଏ ଅବସ୍ଥା ବଳଦି ଏ ଏ ଅରମୁନୁ ଗନ୍ନକୋଟ ଏତନ ଏତନ ହୋଦ ଅବଧାନେକିନ ଇନ୍ଦଲା ଦେନ ଓନ୍ନ ମେ ଆୟତନେ ହଟଗତ୍ତା ଓନ୍ନ ଦେନ ନତିଲା ଗିଆ ଓନ୍ନ ମେ ଆୟତନେ ହଟଗତ୍ତା ଓନ୍ନ ଦେନ ନତିଲା ଗିଆ මේ වගේ ඇතම් කෙනෙක් ඔය ආයතන භවනාව කරනවා. ඒක පුරුදු වුණාට පස්සේ ඒකත් සාර්ථකව කරන්න පුළුවන් භවනාවක්. ඉතින් අන්න ඒ බඳු හැකියාවක් තියෙන කෙනා ඇත්තරම දැන් බුදුහාමුදුරු කියනවා චක්කුස්මින් න සාරච්චති. දැන් එතකොට එයාට මේ ඇහැ පිළිබඳ බැඳීමක්, ඇහැ පිළිබඳ මැලීමක්, එතන කෙලෙස් පහල කර ගැනීමක්, ඒකත් එක්ක ගැලී සිටීමක්, ඒකත් එක්ක ප්‍රපංච කිරීමක් එහෙම සිද්ධ වෙන්න. එයා දන්නවා මේ ඒ ක්‍රියාවක් සිද්ධ වුණා, ඒක අවසන් වුණා. රූපයක් ආපදාගත වුණා ඇහත් එක්ක, ඒ හරහා ඔන්න දැනීමක් පහළ වුණා, නැත්තම් දැකීමක් සිද්ධ වුණා, දැන් ඔන්න දැකීම අවසන්යි. හැබැයි හිත නිශ්ශබ්ද. ඒ දැකපු රූපය අල්ලගෙන අපි තුමු මොකක්වත් හිත ඇතුලේ කතාවක් නැහැ. මතක් කිරීමක්, කියවිල්ලක්, අනාගතය හා සම්බන්ධ දෙකක් එකතු කිරීමක් මේ මොකක්වත් නැහැ. වෙච්ච දේ සම්බන්ධයෙන් දැකීමක් සිද්ධ වුණා එපමණයි. දිට්ඨේ දිට්ඨමත්තම් භවිස්සති කියලා අපි නිතර පාවිච්චි කරන්නේ බාහ්‍ය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මතු කරන්නේ මේ කාරණාව. ඒතර දැක්කා දැක්ක මතින් නතර වෙලා. ඇහුණා ඇහුණ මතින් නතර වෙලා. නාසයට ගඳ සුවඳක් දැනුණා එපමණකින් නතර වෙලා. දිවට රසක් දැනුණා එපමණකින් නතර වෙලා. ඊළඟට කයට ස්පර්ශයක් දැනුණා එපමණකින් නතර වෙලා. මනසට අරමුණක් ආවා ඒකත් දැනගත්තා ඉතින් අවසන්. ඉතින් ඔන්නේ වගේ රටාවක් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් එතකොට බුදුහාමුදුරුවෝ කියනවා චක්කුස්මින් න සාරජ්ජති රූපේසු න සාරජ්ජති චක්කු විඥානේ න සාරජ්ජති චක්කු සම්පස්සේ න සාරජ්ජති යම්පිතං චක්කු සම්පස්ස පච්චා උබ්බච්චති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තස්මින්පි න සාරජ්ජති. ඒ වගේමයි ඒ කියන්නේ ඇහි ඇලීමක් නැත්නම් රංජනේ වීමක් කෙලෙසුන් හා බැඳීමක් කෙලෙස් ඉපදීමක් සිද්ධ වෙන්නේ නැහැ. රූපේ ඒ බඳු කෙලෙස් ඉපදීමක් සිද්ධ වෙන්නේ නැහැ රූපය ඇසුරු කරගෙන. ඊළඟට ඒ දෙක නිසා පහළ වෙන චක්කු විඥානෙත් එහෙමත් මේ කෙලෙස් ඉපදීමක් නැහැ. ස්පර්ශයත් නැහැ, වේදනාවක් නැහැ. අපි තුමු දැන් දැක්කේ යම්සි ලස්සනයි කියලා හිතන රූපයක්. හැබැයි ඉතින් ඒ රූපයත් එක්ක හිතට ගමනාවක් නැහැ දැන් ගිහිල්ලා බැඳෙන්න. හිත ඉන්නවා යාගේ පාඩුවේ. දැන් මේ විදිහට බුදුහාඳුර විස්තර කරනවා නාසය ගැන, කන ගැන, දිව ගැන, කය ගැන, මනස ගැන. එතකොට ඒ ඒ ආයතන ඇසුරු කරනවා විවිධ අරමුණු. ඇසුරු කරනවා කියවට ඒවට ආපాతගත වෙනවා. හැබැයි මනස තියෙනවා සංසිඳීමේ. සිහියෙන් ඉන්නේ හොඳට. ඒ සිහිය නිසාම වඩපු දහමක් නිසාම ප්‍රතිපදාවක් නිසාම එකතකින් කියන්න පුළුවන් දැන් අන්න මනස අරවයක පැටලෙන්නේ නැහැ. මනසේ තිබුණා නම් යම්කිසි නොබැඳුණු ස්වභාවයක්. මනසේ තිබුණා නම් යම්කිසි ශාන්ත ස්වභාවයක්. මොකක්වත් ඇසුරු නොකරන ස්වභාවයක්. අන්න ඒක ආරක්ෂා වෙලා තියෙනවා. ඔන්න ඒ කාරණාව බුදුහාඳුරෝ දැන් මේ දෙවෙනි කොටසේ ඉඳන් මතු කරනවා මේ මහා සලායතනික සූත්‍රයේ. එතකොට ඒකේ දැන් ප්‍රතිඵලයේ වශයෙන් තව ටිකක් දැන් මේ සූත්‍රයේ දිගට විස්තර කරනවා. තස්ස අසාරත්තස්ස අසංයුත්තස්ස අසම්මූල්හස්ස ආදීනවානුපස්සිනෝ විහෙරතු. එතකොට අර කලින් හිටිය විදිහට නෙමෙයි දැන් මෙයා මෙතනදී කටයුතු කරන්නේ. කලින් අතුරුනේ සාරත්තස්ස. ඒ කියන්නේ දැකපු දෙයට බැඳිලා ඒකේ ඇලිලා ඒක තව තව හොයමින් ඒකේ අංගපසංග බලමින් තව තව අනුයන්ජන බලමින් කතරගම උත්සවයක් තමයි කලින් තිබුණේ. දැන් තියෙන්නේ අසාරත්තස්ස. ඒ ගැන කිසි ඇල්මක් නැතුව රාගී ස්වභාවයක් වෙනකොට දැන් තියෙන්නේ විරාගී ස්වභාවයක්. එකකින් කියන්න පුළුවන් තේරෙන භාෂාවෙන් ඇල්මරුණු ස්වභාවයක් දැන් තියෙන්නේ. එච්චර ඒ ගැන කිසි ගාණක් නැහැ. දැක්ක කියලා ඒ මහා දෙයක් තියෙනවා කියලා අනිවාර්යෙන් බලන්න ඕනේ කියලා ළඟට ගිහිල්ලා බලන්න ඕනේ කියලාගෙන ඡාය රූපයක් ගන්න ඕනේ කියලාගෙන එහෙම යමක් නැහැ. ප්‍රතින නොබැඳුණු ගතිය. අසංයුත්තස්ස ඒකත් එක්ක පැටලීමක් නැහැ ඒකත් එක්ක සංයුත්ත වීමක් නැහැ ඊට පස්සේ අසම්මූලහස්ස දැකපු දේ සම්බන්ධයෙන් මුලා වීමක් ඇත්තෙත් නැහැ ඒ වගේමයි ආදීනවානුපස්සන ආදීනවයි දකින්නේ දැන් මේකේ බැඳුනොත් එහෙම මෙන්න මේ ආදීනවට ලැබෙනවා මේ බඳු අනුතරක් මෙතන තියෙනවා කියලා එක්තරාන්දමකින් ආදීනව සම්බන්ධයෙන් තමයි වැටහීමක් තියෙන්නේ අපි තමු දැන් මේකේ ආයි බැඳුනා ආයෙත් ඔන්න රාගසිතක් පහළ වෙන්න පුළුවන් ආයෙත් ඔන්න ද්වේෂසිතක් පහළ වෙන්න පුළුවන් අර තමුන්ගේ හිතේ තිබිච්ච සැහැල්ලුව නැති වෙන්න පුළුවන් ආයි නූපන් කෙලෙස් උපදින්න පුළුවන් යම් ක්ලේශයක් උපදලා දෙනවා නම් ඒක තව තව වැඩෙන්න පුළුවන් ඒ වගේමයි අපි තමු යම් දහමක් දැන් මේ නෝර ප්‍රගුණ කරලා තියෙනවා මේකත් එක බැඳෙන්න කියලා ඒක කෙලෙසෙන්න පුළුවන් ඒක දුර්වල වෙන්න පුළුවන් කියලා ඔන්න ඒ වගේ එකාතකින් දැන් යෝගාවචරය මේ තමන් වඩන දහම සම්බන්ධයෙන් යම් සැලකිල්ලක් දක්වනවා එතකොට එයා ඒ දේවල් වල බැඳෙන්නේ නැතුව බැඳුනොත් වෙන්න පුළුවන් ආදීනව ගැනත් යම්සි වැටහීමක් එයාට තියෙනවා. දැන් එතකොට මොකද්ද වෙන්නේ? බුදුහාමුදුරුවෝ කියනවා ආයතින් පංච උපාදානස්කන්ධා අපචයං ගච්ඡති. පංච උපාදානස්කන්ධයන් ගෙවෙන්න පටන් ගන්නවා. දැන් කලින් උනේ වැඩෙන්න පටන් ගැනීම. දැන් රූප බලන්න ගිහිල්ලා ඊට පස්සේ රූපත් එක්ක බැඳිලා රූප පැත්තත් වැඩෙනවා. ඊළඟට වේදනා පැත්තත් වැඩෙනවා. ඊට පස්සේ සංඥා පැත්තත් වැඩෙනවා. අපි තුමු දැන් අපි රූපයක් දැක්කා ඒකේ අංගපසංග බලන්න ගියා, නිමිති බලන්න ගියා. අනුව්‍යංජන බලන්න ගියා. දැන් එතකොට හොගාල අපේ හිත ඇතුලේ තව තව සංඥා ගොඩනගෙනවා. සංඥා ස්කන්ධය වර්ධනය වෙනවා. ඊළඟට දැන් ඔන්න කල්පනා කරනවා. විවිධ සිතුවිලි පහළ වෙනවා. විවිධ විතර්ක පහළ වෙනවා. හිත ඇතුලේ ප්‍රපංච කෙරෙනවා. ඒ හරහා ඔන්න සංස්කාර ස්කන්ධයක් වැඩෙනවා. ඊට පස්සේ දැන් එතනින් අතර වෙන්නේ නැහැ. අපි දැක්ක පමණක් නෙමෙයි දැන් ඔන්න අපි යනවා ළඟටත්. ඔන්න දැන් ඊළඟට කාය පැත්තෙන් කාය විඥාන පැත්තකුත් වැඩෙනවා. ඊට පස්සේ ඔන්න අපි හිතමු අපි අදගාලා බලන ඔන්න ස්පර්ශය පැත්තක් වැඩෙනවා. ඊට පස්සේ අපි සිප වැඩ ගන්න ඕනේ මේ පැත්තක් වැඩෙනවා ඊට පස්සේ අපි කල්පනා කරන මේ පැත්තක් වැඩෙනවා එතකොට විඥාන පැත්තෙත් වර්ධනයක් තමයි තියෙන්නේ එතකොට මේ හැම උපාදාන ස්කන්ධයකම වර්ධනයක් තමයි කලින් සිද්ධ වෙන්නේ නමුත් දැන් මේ පහළ වෙච්ච උපාදාන ස්කන්ධ නිකන් යමක් උපාදාන වුණා නම් ඒ උපාදානය නිකන් ඡය වෙලා යනවා අනිත් උපාදාන ස්කන්ධ වර්ධනය වෙන්න අවකාශයක් නැති තත්ත්වයක් ඒ කියන්නේ උපාදාන ස්කන්ධ අපචයන් ගච්ඡන්ති යම් උපාදානයන් අඩුවෙවි උපාදාන නොකර ඉන්න තත්ත්වයට තමයි දැන් ඔන්න හිත ගොඩනැගෙන්නේ. ඒතර වේදනා උපාදාන නොකර සිටීමක්, සංඥා උපාදාන නොකර සිටීමක්, සංස්කාර උපාදාන නොකර සිටීමක්, විඥාන උපාදාන නොකර සිටීමක් යම් උපාදානයක් මේ වෙනකොට වෙලා තියෙනවා නම් ඒක ඡය වියාමක්. යම් වේදනාවක් පහළ වෙලා තියෙනවා නම් ඒ වේදනාව පහළ අයින් වෙලා යන හැටි තමයි දකින්නේ. ඒක අල්ලගන්න යන්නේ නැහැ තියාගන්න යන්නේ නැහැ තව ප්‍රාර්ථනා කරන්න යන්නේ නැහැ මේ වේදනාව හට ගන්න තියෙන ස්පර්ශයක් නිසා මේ වේදනාව ඡය වෙලා යනවා ඒක තමයි දකින්නේ තණ්හාචස්ස පෝණෝ භවිකං අන්දිරාග සහගතා තත්‍ර සත්‍රා විනන්දිනි සාචස්ස පහියති දැන් අර කලින් එකේම අනිත් පැත්ත සිද්ධ වෙන්නේ ඒ තණ්හාව ඡය වෙන්නයි පටන් ගන්න දැන් කලින් නම් තිබුණේ ඇලීමක් ගැලීමක් උපදාන වීමක් කරහා තණ්හා වර්ධනයක් දැන් මෙයා විරාගීව කටයුතු කිරීම නිසා තණ්හාවේ ඡය වීම තණ්හාවේ අඩු වීම හිතන්න අපි ලස්සන රූපයක් දැක්කම ඉස්සර අපි තුල කොයිතරම්නම් අපි තුමු උද්දාමයක් හිතේ හට ගන්නවා ඊට පස්සේ අපි රූපය ළඟට යනවා රූපේ ඡායා රූප ගන්නවා ඉතින් ඒක මගේ කියලා ගන්නවා ඒක රාමු කරලා ඉල්ල ගන්නවා ඉතින් මේ විදිහට තමයි අපි මේ රූප අල්ලගෙන කටයුතු කරපු ආකාරය තණ්හාව තාතාව වැඩිමත් තමයි තියෙන්නේ ඒ රූපේ දකින්න වාරයක් ගන්න ඔන්න හිතේ එක්තරාන්දමක තණ්හාවක් ආසාවක් ඒක ආයි බලන්න යන ඕනාවක් තණ්හාවයි පෝෂණය කරන්නේ. නමුත් දැන් ඒකේ අනිත් පැත්තක් සිද්ධ වෙන්නේ මොකද ඒ රූපය දැක්කා එතනින් අවසానයි. ඒක නායි මතක් කිරීමක්වත් අපි තුම කරන්නේ නැහැ. ඡාය රූප ගලාගෙන ගිහිල්ලා තමන්ගේ කාමරේ ගහගෙන එහෙම ඉන්න එකක් ඇත්තෙත් නැහැ. ඒකට අර දැක්කා එතනින් අවසන් වුණා. ඒ රූපේ නිසා පහළ වෙන්න තිබුණා නම් යම්සේ තණ්හාවක් ඒක දැන් හටගන්න විදිහක් නැහැ. මොකද තියෙන විරාගී බවක්. පස්ස කායිකාපි දරතා පහියන්ති චේතසිකාපි දරතා පහියන්ති ඒ නිසා අර කලින් අවස්ථාවේ අනිත් පැත දැන් බුදුහාඳුනු පෙන්නනවා දැන් කායික වශයෙන් යම් කිසි වෙහෙසක් හට ගන්න තිබුණා නම් ඒකත් නැතිලා යනවා ඒක හට ගන්න විදිහක් නැහැ ඊළඟට චේතසික වශයෙන් මානසික වශයෙන් වෙහෙසක් හට ගන්න තිබුණා නම් ඒකත් හට ගන්නෙත් නැහැ ඊළඟට කායික මානසික වශයෙන් දැවිල්ලක් හට ගන්න තිබුණා නම් ඒක හට ගන්නෙත් නැහැ ඊළඟට කායික මානසික වශයෙන් පරිලාහයක් ඒ කියන්නේ අපි තුමු දැවිල්ලක් වේදනාවක් එහෙම එකක් දුණා නම් ඒකත් දැන් හටගන්න විදිහක් නැහැ. මොකද දැන් වැඩේ එතනින් අවසానයි. ඒකට දැන් යෝගාවචර කටයුතු කරන්නේ දැන් අර කලින් විදිහට වඩා වෙනස් ආකාරයකට. සෝ කාය සුඛම්පි චේතෝ සුඛම්පි පටිසංවේදී. බුදුහාමුදුරු කියනවා දැන් කලින් නම් තිබුණේ කාය දුකක්, කායික දුකක්, මානසික දුකක්. දැන් කියනවා දැන් සුවයක් දැන් තියෙන, සැහැල්ලුවක් දැන් තියෙන. දැන් එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් ඕනේ නම් දැන් අපි මේ සිහිය දිනු කරන්න යද්දී පවා මුල් අවස්ථාව දුන්නා ටිකක් තත්ත්වය ඇතු වෙන්න පුළුවන්. දැන් මේ හිතන්න දැන් අපි සිහියෙන් නැතිව ඉන්නකොට සාමාන්‍යයෙන් ඒවා දැකලා ඒකෙ බැඳිලා කල්පනා කල්පනා කර කර ප්‍රපංච කර කර හිටපු අපි. ඊට පස්සෙ සිහියෙන් ඉන්න ගිහිල්ලා දැන් ඔන්න ප්‍රපංචයේ යන දුර අඩුවීමක්. ඒවම ඔස්සේ කල්පනා කර කර කල්පනා කර කර දුම්නස් වෙවි ඉන්න ස්වභාවයේ අඩුවීමක්. ඒතර එහෙම අඩුවීමක් Tamanට දැනෙනවා නම් ඒ කියන්නේ ඉතින් මානසික සෝයක් තියෙනවා. මානසික සැහැල්ලුවක් තියෙනවා. ඉස්සර තරම් මනස ඕන්ට වඩා වද විඳින්නේ නැහැ දැන්. ඒ ඔස්සේ දිගට 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 කල්පනා කරගෙන යන්නේ නැහැ. එහෙනම් අන්න මානසික සෝයක් එතරම් තියෙනවා. සැහැල්ලුවක් එතරම් තියෙනවා. මේ තාම සතියේ යම් පමණකට පවණක් දියුණු කරපු යෝගාවචනය. හැබැයි ඉතින් බුදුරයන් වහන්සේ උතර නතර කරන්නේ නැහැ. තව එහාට ඉතින් අරගෙන යනවා. සතිමත් භාවය පිහිටෙව්වට පස්සේ දැන් මේ සතිමත් බව පිහිටවපු අරමුණ පිළිබඳව හොඳට විමර්ශනය කරන්න කරන්න සොයා බලන්න සොයා බලන්න. එතකොට ඒ අරමුණේ යථා ස්වභාවයක් අන්න යෝගාවචනයට තේරෙන්න පටන් ගන්නවා. දැන් මේකත් කතා කරන්නේ යථාභූතං පජානාති කියලානේ. ඒ කියන්නේ ඇත්ත ඇසතියින් යාට තේරෙන පටන් ගන්නවා මෙන්න මේ නිරීක්ෂණය හරහා. හොඳට ඒකාග්‍ර කරපු මනස අපිටම වේදනාවකට යොමු කළා. අපිටම සැප වේදනාව. මේ සැප වේදනාවට යොමු කළා. හොඳට ඒක විමසා බලමින් විමසා බලමින් කටයුතු කරද්දී මේ වේදනාවේ ස්වභාවය යාට තේරෙන ගන්නවා. දුක් වේදනාවක් නම් පහළුනේ දුක් වේදනාවේ ස්වභාවය තේරෙන ගන්නවා. ඊළඟට අපිටම උපේක්ෂා වේදනාවක් නම් පහළුනේ උපේක්ෂා වේදනාවේ ස්වභාවය යාට තේරෙන ගන්නවා. හිතමු අපි මෙහෙම යා කාලයක් වාසය කරා නම් ඊළඟට වෙන දේ තමයි ඒ වේදනා ටික ඔක්කොම නිකන් මිශ්‍ර වෙලා වගේ දැනන්නත් පුළුවන්. දැන් මේවා නිකන් ආයෙ මේක සැපය, මේක දුකය, මේක උපේක්ෂාවය කියලා වෙන් කරගන්නත් බැරි තරම්. ඔක්කොම නිකන් එකට බොඳ වෙලා වගේ, එකට මිශ්‍ර වෙලා වගේ ගතියක් සාමාන්‍යයෙන් ඇති වෙන්න පුළුවන්. දැන් එතකොට තවත් ඒකේ නිරූපණය වෙන්නේ දැන් මේක මේ බැලිය යුතු තරම්, දැකිය යුතු තරම්, අභිරමණය කළ යුතු තරම් ඡායාරූපයන් ගත යුතු තරම් වටින දෙයක් නෙමෙයි. මේක ඇර නිකම්ම නිකම් වේදනා සමූහයක්. එතන අර යෝගාචරණයේ හිතේ සිද්ධ වෙන පරිවර්තනය. මුලින්නම් ඔන්න සැප වේදනා වලට ඇලීගෙන ගියා, බැඳීගෙන ගියා, මගේ ගියාගත්ත තව ඉල්ලුව දුක් වේදනාවෙන් පැනලා දුවන්න හැදුවා, උපේක්ෂා වේදනාවෙන් නිඳ ගියා. එහෙම හිටපු තැනත්තා දැන් ඔන්න වෙනස් පරිවර්තනයක් බවට පත් වෙලා තියෙනවා. දැන් සැපයි කියලා ආයෙත් විශේෂ වමනාවක් ඇත්තෙත් නැහැ. දුකයි කියලා පැනලා දුවන්න තරම් හදිස්සියක් ඇත්තෙත් නැහැ. උපේක්ෂාව වෙදි ඒත් අවධානයෙන් ඉන්නවා, සිහියෙන් ඉන්නවා. නිදාත් නිඳයාවක් එපාවීමක් ඇත්තෙත් නැහැ. තවත් ඉහට ගියාට පස්සේ මේක දැන් සැප දුක උපේක්ෂා කියලා වෙන් කරගන්න බැරි තරම් මොකද්ද වේදනාවක් තියෙනවා, දැනීමක් තියෙනවා. ඒ දැනීම් රාශිය බොහොම යහුසුලව හට අරගෙන නිරුද්ධලා යනවා. ඉතින් ඔන්න ඒ වගේ අවබෝධයක් යෝගාවචරයට එනවා නම් එතකොට රාගයක්, බැඳීමක්, තණ්හාවක්, ආසාවක් වෙනුවට එතන දැන් පහළ වෙන්නේ එපා වීමක්, නිබ්බිදාවක්, විරාගයක්, එකකින් ඈත්වීමක්. ඉතින් ඒක ඇවිල්ලා එකකින් අර සතියට එහා ගිය මට්ටමත් දැන් මේ කතා කරන්නේ. සතිය පාදක කරගෙන නුවණින් විමසා බැලීම නිසා ඇත්ත ඇත්ත සතියෙන් තේරීම නිසා යෝගාචරයේ හිතේ සිද්ධ වෙන පරිවර්තනයක් ගැන තමයි මෙතනදී කතා කරන්නේ. නැත්නම් ඔන්න ඔය කාරණා ටික හරි ලස්සනට මේ ඉදිරිපත් වෙනවා තවත් සූත්‍රවලදී. දැන් අපි මේ සූත්‍රයේදී මේ සමහා සලායතනික සූත්‍රයේදී හරිම කෙටියෙන් නිකන් සිද්ධාන්ත ස්වරූපයෙන් මේක තියෙන්නේ. ඒතකොට ටිකක් හරි වියලි ගතියක් තේනවා සූත්‍රයේදී හදලුවම. මොකද බුදුහාමුදුරුවෝ කෙලින්ම ඍජුවම මෙන්න මේකයි සිද්ධ වෙන කාර්යය, මෙන්න මෙහෙමයි කරන්න ඕනේ කියලා ඍජුව කියලා තියෙනවා. දැන් ටිකක් ඊට වඩා මේ සාහිත්‍යම ස්වරූපයකින්, කාව්‍යමය ස්වරූපයකින් ඕක ඔය කාරණා ටිකම විස්තර වෙනවා මාළුක්ක පුත්ත සූත්‍රයේ. දැන් මාළුක්ක පුත්ත සූත්‍රය හම්බෙන්නේ සලායතන සංයුත්තේමයි. දැන් මේ මහා සලායතනික සූත්‍රයේදී කතා කරන්නේ සලායතන සම්බන්ධයෙන්මයි. එතකොට මාළුක්ක පුත්ත සූත්‍රය ඒක හරි රසවත්. එතන ඇත්තටම වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච මාළුක්ක පුත්ත කියන ස්වාමීන් වහන්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා කමඨහනක් ඉල්ලනවා. ඊට පස්සේ බුදුහාඳුරෝ කියනවා මේ නාකිත් මා ගාවට ඇවිල්ලා මෙහෙම කමඨහන් ඉල්ලනවා. මේ කරුණාවකින් කොච්චර දේවල් ඉල්ලයිද හැම කතා කරොත් කින්ද පොඩක් පොඩි අරියාදුවක් කරනවා. ඊට පස්සේ ඉතින් ආයෙත් ඒ ස්වාමීන් වහන්සේ ඇවිත් ඉගන්නවා. අනේ ස්වාමීන් වහන්සේ මේ මම ඉතින් නාකි වුණාට මේක අවබෝධ කරගන්න පුළුවන්. අනේ මටත් කියලා දෙන්න. මට කමඨහනක් දෙන්න කියලා ඉතින් ආයෙත් ආයාචනා කරනවා.
ඊට පස්සේදී බුදුරජාණන් වහන්සේ ඔන්න කමඨාණක් දෙනවා. කමඨාණක් දුන්නට පස්සේ දැන් උන්වහන්සේ හරි ලස්සනට ඒක අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේට ගාථා ස්වරූපයෙන් ඉදිරිපත් කරනවා. ඒක හරි ලස්සනයි. ඒ ගාථා ටික හරි ලස්සනයි. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ ඒකට සතුටු වෙලා උන්වහන්සේත් මේ ගාථා ටික නැවතත් කියනවා. එතකොට ඒක බුද්ධ භාෂිතයක් බවට පත් වෙනවා. මේකේ එතකොට එන වචන ටික මෙහිමයි එන්නේ. නසෝ රජ්ජති රූපේසු රූපං දිස්වා පතිස්සතු. විරත් චිත්තෝ වේදේති තංච නාජ්ජෝ සායතිට්ඨති. යථාස්ස පස්සතෝ රූපං සේවතෝ ചാපි වේදනං. කීයති නෝ පචියති එවං සෝ චරති සතු. එවං අපචිනතෝ දුක්ඛං සම්තිකේ නිබ්බාණං උච්චති. දැන් මෙතන ඇත්තටම අර ලස්සනට සංක්ෂිප්ත කරලා තියෙනවා, සංක්ෂිප්ත වශයෙන් සඳහන් කරලා තියෙනවා අර මේ මහා සලායතනික සූත්‍රයේ ඒ කාරණා ටික ඔක්කොම වගේ. නසෝ රජ්ජති රූපේසු රූපං දිස්වා පතිස්සතෝ. හොඳට සිහියෙන් තහවුරු වෙච්ච සතියකින් පතිස්සතෝ කියන්නේ හොඳට පිහිටි සතියකින්. ඒ කියන්නේ දැන් දිගට අඛණ්ඩව පවතින තරමට දිනු වෙච්ච හොඳ සතිමත් බවක් තියෙන මේ ලෝකේ ජීවත් වෙන 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 තැන්වල ගිහිලා හිත පැටලෙන්නේ නැති, ඒ කියන්නේ හිත අර වගේ සිහින ලෝකවල පැටලෙන්නේ නැති හොඳට මේ ප්‍රകൃතිය ජීවත් වෙන වර්තමානයේ ජීවත් වෙන අන්න එබඳු සිහිය පවතින තත්ත්වයක් මේ කතා කරන්නේ. අන්න ඒ මට්ටමේදී නසෝ රජ්ජති රූපේසු රූප සම්බන්ධයෙන් අර වගේ මේ ඒකේ බැඳීමක්, ඒ නිසා කෙලිස් පහළ වීමක්, ඒකේ බැඳීමක්, ඒකයි පැටලී ගැනීමක් එහෙම වෙන්නේ නැහැ කියලා කියනවා. නසෝ රජ්ජති රූපේසු රූපං දිස්වා මේ රූප දකින්න රූප නොදකින්න ඉන්නව නෙමෙයි, මේ අහක බලන් ඉන්නවත් නෙමෙයි. රූප දකින්නවා හැබැයි හොඳ සිහියෙන් ඉන්නේ, හැම අවබෝධයක් තියෙනවා. ඒ නිසා මේ රූපත් එක්ක බැඳීමක් නැහැ. රූපය පාදක කරගෙන කෙලෙස් ඉපදීමක් නැහැ. විරත් චිත්තෝ වේදේති. දැන් එතකොට හිතේ තියෙන ස්වභාවය තමයි විරක්ත භාවයක්. අරකින් රාග නිශ්චිත මේ ආසාවක් පහල කරගෙන නැත්නම් වින්දනයක් ඇති කරගෙන සතුටක් ඇති කරගෙන එහෙම ගතියක් නැහැ. ඒකෙන් ඉවත් වෙලා තමයි මේක දකින්නේ. රූපේ දැකලා තියෙන නිකන් රූපෙන් ඉවත් වෙලා. රූපෙන් අඩියක් පස්සට අරගෙන තමයි රූපේ දැකලා තියෙන්නේ. තංච නාජ්ජෝ සායතිට්ඨති. ඒ නිසා ඒකට අජ්ජෝසනයක් නැහැ. ඒකට බැහැ ගැනීමක් නැහැ. ඒකට අස්සට රිංගා ගැනීමක් නැහැ. අපිට සාමාන්‍යයෙන් වෙන්නේ ලස්සන රූපයක් දැකපු ගමන් දැන් ඉතින් අපේ හිත ඒකට බැඳෙනවා. ඒකට ඇලෙනවා. ඒකම තව ටිකක් විස්තර වුණ හිත ඇසුරු කරගෙන බලනවා. ඉතින් ඒක අස්සේ තමයි ඉන්නේ. දැන් මේක ඇසුරු කරේ ඇසුරේ තමයි හිත තියෙන්නේ. කලින් අපේ තම හිත තිබුණේ අපිකාව, අපේ කයලා කය ඇසුරේ නම් අපේ හිත තිබුණේ. දැන් ඒ හිත දැන් කය ඇසුරේ නැහැ. දැන් හිත තියෙන්නේ දැකපු රූපය ඇසුරේ. රූපය පිළිබඳව සතුරු වීමක්, ඒකෙන් තව ආස්වාදයක් ලබන්න උත්සාහත් වීමක්, ඒ අංගපසංග බැඳීමක්, අනුව්‍යංජන බැඳීමක්, නිමිති බැඳීමක් කර කර දැන් රූපය මේ හිත ඒ රූපය අසුර කර කර අසුර කර කර ඉන්න තමයි තියෙන්නේ. අනේකට කියනවා අපි අජ්ජෝසනයක් කියලා. ඒකට බැහැගෙන දැන් ඉන්නේ. ඒතර විඥානේ ඊතර තමයි දැන් හටගෙන තියෙන්නේ. ඒත් එතන අන්න බැහැගත් විඥානයක් තියෙනවා. ඉතින් අපි කියමු චක්කු විඥානය කියලා. ඒතර චක්කු විඥාන අතෝරක් නේද පහළ වෙනවා. එතන බැහැගෙන. ඒක පාදක කරගෙන එතන පිහිටාගෙන. ඒ රූපය අසුර කරනා වූ විඥානයක්. රූප නිශ්චිත වූ විඥාන තමයි දැන් එතන පහළ වෙන්නේ. එබැවින් ඒක අනිත් පැත්ත දැන් මෙතෙන්දී එහෙම එකක් නැහැ. දැන් රූපය ඇසුරු නොකරන තත්ත්වයක් තියෙනවා. රූපේ පෙනුනට මොකද මෙයා මෙහි ඉන්නේ. විඥාණයට ඕපනාවක් නැහැ අතන ගිහිල්ලා බහැ ගන්න. අතන ගිහිල්ලා පිහිටා ගන්න. රූප නොපෙනුනොත් නෙමෙයි රූප පේනවා. හැබැයි රූප පෙනුනට මොකද ඕමනාවකින් උත්සාහයකින් බැඳීගෙන ඇලීගෙන ගැලීගෙන වෙහිලීමක් ඇත්තේ නැහැ. ඒ වෙනුවට තමන්ගේ පාඩුවේ හිත තියෙනවා කොහෙවත් පැටලෙන්න යන්නේ නැතුව. යථාස්ස පස්සතෝ රූපං සේවතෝ ചാපි වේදනා. ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යථාස්ස පස්සතෝ රූපං සේවතෝ ചാපි වේදනා. දැන් මේ රූපය අසුර කරන්නේ යෑම නිසා දෙකපු රූපය හරහා යම් වේදනාවක් පහළලා තියෙනවද කීයදිනෝ පචියති. ඒක ඡය වෙලා යනවා, වැඩෙන්නේ නැහැ. අපි තුමු ලස්සන රූපයක් දැක්කේ, ඒ දෙකපු රූපය හරි ලස්සනයි. ඒ නිසා ඔන්න එක පාටම හිතේ සතුටක් පහළ වුණා. ඒ පහළ වෙච්ච සතුට දැන් මෙයාගේ ක්‍රියාකලාපේ හරහා නිකන් ඡය වෙලා යෑමක් සිද්ධ වෙන්නේ. ඒක නේද වර්ධනය වී ඒකත් එක පැටලී ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. කීයති කියන්නේ ඡය වී යෑමක් සිද්ධ වෙන්නේ නෝ පචියති. ඒක වර්ධනය වීමක් වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියනවා. ඒවං සෝ චරති සතු. මෙන්න මේ ආකාරයෙන් සිහියෙන් තමයි චරණයක් සිද්ධ වෙන්නේ. එයා කටයුතු කරන්නේ. එවන් අපචිනතෝ දුක්ඛං. ඒ නිසා දුක අඩු වෙන්න පටන් ගන්නවා. සම්තිකේ නිබ්බානං උච්චති නිවන ලං වෙනවා. දැන් එතකොට මේ කරන කතාව ඇත්තටම දැන් අපි ඔක්කොමලා උත්සාහත් වෙන්නේ නිවන් දකින්නනේ. ඒ නිවන් දකින්න උත්සාහත් වෙනවා නම් එනම් මෙහෙම ප්‍රතිපදාවක් රකින්න උත්සාහත් වෙන්න. නේද? ඒක අපි ප්‍රාර්ථනා කරපු පමණින් මේක සිද්ධ වෙන්නේ නැහැ. අපි බලන්න ඕනේ මේ මම රකින්න ප්‍රතිපදාව, මම අනුගමනය කරන ප්‍රතිපදාව හිත තුළ දැවීමක්ද ඇති කරන්නේ නැත්නම් නිවීමක්ද? නේද? අපි නිවන ප්‍රාර්ථනා කර කර ඉත සාමාන්‍ය හිතින් ඉන්න බැලුනට පස්සේ කොහේදෝ තියෙන නිවනක ගිහිලා උපදී කියලා නම් මෙහෙම සාමාන්‍ය පිළිගැනීම තියෙන මොකක් ආයේ නේද? කවුරු කරුණාවත් පස්සේ තින් කියනවා යාට නිවන් සුව ලැබේවා. ඒ හිතන්නේ මේ මෙහෙදි කර යුතු වැඩ කොටසක් තියෙනවා කියලා එහෙම හිතන්නේ නැහැ. මේ අපි දුන් පුරාට පස්සේ තියෙන එකක් නම් ඒත් ඉතින් මෙහෙදි කර යුතු දේකුත් තියෙනවානේ. නමුත් බුදුහාඳුරු පෙන්වන නිවන මේ ඒ ලෝකෙට ගිහිල්ලා අත් විඳින නිවනක් නෙවෙයි. මේ ලෝකෙතම අත්දැකිය යුතු නිවනක්. ඒ නිවන එහෙනම් දැන් බුදුහාඳුරු කියනවා දැන් මේ කොහොමද සන්තිකේ නිබ්බානං උච්චති. ඒතකොට මේ නිවන ඇසුරේ යන්නේ නැත්නම් නිවන එයාට ළඟයි. මේ බඳු ප්‍රතිපදාවක් එයා පුරනවා නම් අනුගමනය කරනවා නම් බුදුහාඳුරු කියන නිවන එයාට ළඟයි. එහෙනම් අපි නිවන් දකින්නවා කිය හිටියා ඉඳලා හරියන්නේ නැහැ. නිවනට ලං වෙන්න ඕන. නිවනට යොමු වෙන්න ඕන. නිවනට යොමු වීම සඳහා, නිවනට ලං වීම සඳහා, ඊට සමීප වීම සඳහා වැඩි යුතු ප්‍රතිපදාවක් පුරන්න. ප්‍රායෝගිකව ඒ ප්‍රතිපදාවේ හැසිරෙන්න ඕන. ඒකයි මෙතෙන් පෙන්නන්නේ. එහෙනම් දැන් ඇහෙන් රූපයක් දැකලා එහෙනම් අපිට පුළුවන් නොබැඳී ඉන්න. ඊළඟට රූපේ දැකලා සිහිය පවත්වලා ඒ සිහිය රැකගෙන ඉන්න. දැන් මේ සිහියෙන් පෙන්නලා දෙන්නොත් දැන් මොකක්වත් මෙයා කලබලයක් කරගත්තේ නැහැ රූපේ දැක්කයි කියලා. නොදැක්කත් නෙමෙයි රූපේ දැක්කා. හැබැයි කලබලයක් වුණේ නැහැ ඇතුලේ. හිත තියෙනවා බොහොම සංසුන්ව. හිතේ තිබිච්ච සංසුන් බව, හිතේ තිබිච්ච ශාන්ත බව රැකිලා තියෙනවා. ඊට පස්සේ අපි හිතමු විරත් චිත්තෝ වේදේති. සින්සායක වෙදින්නේ බොහොම විරක්ත බවකින්. ඒකට ඇලිලා ගැලිලා නෙමෙයි. ඒකට බැහැගෙනත් නෙමෙයි. දැන් ඒ නිසා යම් වේදනාවක් හටගත්තා නම් ඒ වේදනාවත් නිකන් ෂේමී තමයි යන්නේ. ඒක දුර වෙලා තමයි යන්නේ, අඩු වෙලා තමයි යන්නේ. ඒ බඳු ආකාරයෙන් ඒවංසෝ චරති සතෝ. අතිමත තමයි හැසිරෙන්නේ. එහෙමනම් අන්න දුක අඩු වෙන්න පටන් ගන්නවලු. සන්තිකේ නිබ්බානං උච්චති. යා නිවන සමීපේ ඉන්නවලු. එතකොට මේ විස්තර කරේ ආයමත් මේ ඇහැ සම්බන්ධයෙන්. ඇහැ රූප චක්කු විඤ්ඤාණ ඔය රටාව ඔය ආයතනය ගැන තමයි මේ විස්තර කරන්නේ. ඒ ඔය විදිහටම බුදුරජාණන් වහන්සේ කන, සද්ද, සෝත විඤ්ඤාණ, ඊට පස්සේ සෝත සම්පස්ස, සෝත සම්පස්ස දා වේදනා පැත්ත. ඒ ඔය පැත්තත් ඔහොම විස්තර කරනවා. ඊළඟ නාසය, ගඳ සුවඳ ඒ පැත්තත් විස්තර කරනවා. දිව රස ඒ පැත්තත් විස්තර කරනවා. අපි තව එකක් ගමු ඕනනම් මේ මනස ධර්ම ඒකනත් විස්තර කරනවා. නසෝ රජ්ජති ධම්මේසු ධම්මං ඤත්වා පතිස්සතු. විරත් චිත්තෝ වේදේති තංච නාජ්ජෝ සාය තිට්ඨති. යථාස්ස විජානතෝ ධම්මං සේවතෝ චාපි වේදනං. කීයතිනෝ පචීයති ඒවං සෝ චරති සතෝ. ඒවං අපචිනතෝ දුක්ඛං සන්තිකේ නිබ්බානං උච්චති. එතකොට මේ අපිට උගත් දෙනකොට ඉතින් ඔය ප්‍රශ්නේ තියෙනවානේ. අපිට සමහරට මේ ප්‍රධාන ආයතන ටික පොඩ්ඩක් රැක ගන්න පුළුවන්. නමුත් හිතට එන අරමුණු ටික සම්බන්ධයෙන් අපිට ක්‍රියාත්මක කරන්න හරි අමාරුයි. මොකද ඒක හරි සියුම්. හිතට අරමුණක් ආපු ගමන් ඒක ඔස්සේ අපි හිතාගෙන පැටලීගෙන යනවා. එතකොට මෙතන කියනවා ඒකේ අනිත් පැත්ත. කොහොමද? නසෝ රජ්ජති ධම්මේසු ධම්මං ඤත්වා පතිස්සතු. දැන් හිතට යම්සේ අරමුණක් ආවා, ධම්මාරම්මණයක් ආවා. වක්රි දැන් මතක් වුණා නම් ඒ අරමුණ ආවා. ඒක දැනගත්තා. නොදැනගත්තත් නෙමෙයි. මම නිද්ද ගිහිල්ලා ඉන්නවත් නෙමෙයි. හොඳ අවදියෙන් ඉන්නේ. අරමුණ දැනගත්තා. ධම්මඤ්ඤත්වා. පතිස්සතෝ. හැබැයි සිහියෙන් ඉන්නේ. මොන තරම් තමයි වෙනස තියෙන්නේ. අපේ සිහියෙන් නැති වෙලාවෙදී ඒක පැටලෙනවා. දැන් සිහියෙන් ඉන්නකොට ආ දන්නවා දැන් මෙයා නිකන් අර අපිටම සතෙක් මේ අත්තක වැරුවා කුරුල්ලෙක් අත්තක වැරුවාම අපි දන්නවා වගේ. ඒ ගහට දැනෙනවා වගේ දැන් මෙතන අපිට පුළුවන් මේ හිතට අරමුණක් ආපු ගමන් තංගාල දැනගන්න. ශනිකව දැනගන්න. සිහියෙන් හිටියා නම් ඔන්න දැනගන්න පුළුවන්. හැබැයි ඒ දැනගත්ත අරමුණේ ඇලීමක් නැති බව න රජ්ජති කියන එකෙන් නිරූපණය වෙනවා. ඇලීමක් නැහැ, බැඳීමක් නැහැ. අරමුණක් දැනගත්ත හැබැයි. විරක්ති චිත්තෝ වේදේති. ඉතින් ඒකවත් තන්න දැනගන්නේ විරක්ත භාවයකින්, නිකන් දුරස්ත භාවයකින්. මේකත් එක බැඳීමක් නැතුව නිකන් දැන ගැනීමක් පමණයි තියෙන්නේ. මේ මොකද්ද උනේ, මොකද්ද ආපු අරමුණ කියලා ඔන්න දන්නවා. හැබැයි ඒක එක පැටලී ගැනීමක් නැහැ. පොඩි දුරස්ත භාවයක් තියාගෙන තමයි අඩියක් පස්සට අරගෙන පරතෝ බැලමකින් තමයි දිහා බැලුවේ. ඒ නිසාම තංච නාජ්ජෝ සායතිත්තේ දැන් අන්නේ ඒ ඒ ආපු සිතිවිලි වලට බැඳීමක්, ඇලීමක්, ඒක අසර රින්දා ගැනීමක්, ඒක තව තව වර්ධනය කිරීමක් එන සිද්ධ වෙන්නේ නැහැ. යථාස්ත විජානතෝ ධම්මං සේවතෝ චාපි වේදනං කීයතිනෝ පචේති. ඒ නිසා ඒ අරමුණ පැමිණීම නිසා යම් හෝ වේදනාවක්, සැප දුක් උපේක්ෂා මොන හරි වේදනාවක් පහළ වුණා නම් මෙන්න මේ අන්දමින් හැසිරීම හරහා මොකද වෙන්නේ, ප්‍රතිඵලය මොකද්ද? ඒ වේදනාව ශර වෙලා යනවා. ඒවං සෝචරති සතු. දැන් මෙයා දිගටම මේ විදිහට තමයි කටයුතු කරන්නේ. ඒවං සෝචරති සතු. සිහියෙන් මේ අන්දමින් ක්‍රියාවත් මේ කටයුතු කරනවා. ඒවං අපචිතෝ දුක්ඛං. ඒ නිසාම දුක දුරු වෙලා යනවා, දුක අඩු වෙලා යනවා. සන්තිකේ නිබ්බානං උච්චති. නිවන සමීප වෙනවා. දැන් ඒ කියන්නේ එහෙනම් මේ බඳු ප්‍රතිපදාවක් අපිට රූප සම්බන්ධයෙන්, ගඳ සුවඳ රස ස්පර්ශ හිතටන අරමුණු මේ ඔක්කොම සම්බන්ධයෙන් කරන්න සිද්ධ වෙනවා. ඒකයි අපි දැන් සාමාන්‍යයෙන් උත්සාහත් විය යුත්තේ. දැන් අපි වැඩේ පටන් ගන්න අපි තුමුන්න සක්මන් භවනා. වැඩේ පටන් ගන්න නැත්තම් පරයන්ක භවනා. ඉතින් එතන තමයි නිකන් ආරම්භය. හැබැයි දැන් අපි උත්සාහ කරන්න ඕනේ කොහොමද මේ මෙතන පටන් ගත්ත සතිමත් බව පතුරවන්නේ කොහොමද? අනිකුත් වැඩවලටත් මේක යොදවන්නේ කොහොමද? එදිනදා කටයුතු වලින් මම කොහොමද සිහියෙන් මේ කටයුතු ටික මෙතෙන්ට සිහිය යොදවන්නේ කියලා. එහෙනම් අපි මොකද දැන් ඒවංසෝ චරති සතු සතිමත්ව හැම කල්හිම වාසය කරන්න කියලා කියන්නේ. එහෙනම් මේ මෙතන කලබලකොඩ විතරක් මෙහෙම කළා හරියන්නේ නැහැ නේද? අපි මේ භාවනා කරන අවස්ථාවේදීත් මේක කළා හරියන්නේ නැහැ. ඒතර මේ කටයුත්තේදී ඇත්තම වැඩියෙන් සිහිය පිටවන්න වෙන්නේ අනිත් කටයුතු වලට නේද? දැන් මොකද දැන් මෙතනින් දැන් අපි ටික සිහිය ඕපනායි පෙවුනකොට කෙලස් වලින් කරන බලපෑම ටික අඩුයි කියන්න පුළුවන්. එළිය ගියහම එහෙම නෙමෙයිනේ නේද? එළිය ගියහම ඉතින් අපි සම්පූර්ණයෙන්ම වල්මත් වීමක් වුණොත් එළියෙන් එන අරමුණුත් හිතා ගන්න බැරි තරම් බොහොම ප්‍රබලයි, ආකර්ෂණීයයි. ඉතින් අපි තුල සිහිය නැත්තම් අනිවාර්යෙන් පැටලීමක් තමයි වෙන්නේ. ඒ නිසා අපි මෙතෙන්ද මුවහත් කරගන්නා සතිය, මෙතෙන්ද මුවහත් කරගන්නා නුවණ සෑහෙන දුරට පවත්ව ගත්තොත් අන්න එළියෙද්දිත් ආරක්ෂාවක් තියෙනවා. නැත්තම් ඉතින් ආයෙත් ගහගෙන යනවා. ආයෙත් ගිහලා පැටලෙනවා. ආයෙත් ගිහලා ප්‍රපංච වෙනවා. ආයෙත් ගිහලා අර දියුණු කරගත්ත එක නිකන් මොදෙලා යනවා. ඒ නිසා එකත්කින් අපි අපිටම තමයි වගකීම තියෙන්නේ. මේක කිසිම මේ වෙන කවුරුත් ඇවිල්ලා බේරගන්නේ නැහැ නේද? ඒතර බේර ගැනීම තියෙන්නේ අපේ අතේමයි. ගැලවීම තියෙන්නේ අපේ අතේමයි. වෙන කවුරුත් ඇවිල්ලා අපිව ගලවා ගන්න නැහැ. බුදුහාමුදුරු පාර පෙන්නලා දෙනවා මෙන්න මේ හැකියාවන් ටික තමා තුළ දියුණු කරගන්න. දියුණු කරගෙන සිහියෙන් වාසය කරන්න. වාසය කරොත් ඔන්න ගැලවීමක් තියෙනවා. වාසය කරොත් ඔන්න දුකේ අඩුවීමක් දැනෙයි. වාසය කළොත් ඔන්න ප්‍රපංච වල අඩුවීමක් දැනෙමි. හිතේ සහනයක් දැනෙමි. චේතසික වල නැත්තම් මනසේ සුවයක්, සැපයක් දැනෙමි. එහෙම නැත්තම් ආයෙත් දැවේවි. හරි සරලයි වැඩවහම සමීකරණය නේද? වැඩේ කළොත් මේ වැඩේ කළොත් බොහොම සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. වැඩේ නොකළොත් දැවෙන්නත් පුළුවන්. වැඩේ කළොත් ඔන්න නිවනට ලං වෙන්න පුළුවන්. වැඩේ නොකළොත් ඉතින් ආයෙත් දැවෙන්න පුළුවන්. එච්චරයි. ඊට පස්සේ දැන් අපි ඊයේත් අර ඉංග්‍රීසි දේශනාවකදී කතා කරපු මේ අදිමුත්ත තේරගාථා වල මේක අතිශය ප්‍රබල අන්දමට දේශනා කරනවා. ඉතින් ඒකත් මම හිතලා මේක පොඩ්ඩක් හඳගන්න. දැන් අර චේතසික දුක පිළිබඳව මේ සූත්‍රයේදී බුධාන්තරෝ මතු කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් අර වගේ කටයුතු කරද්දී කියනවා චේතසිකාපි දරතා පහියන්ති, චේතසිකාපි සන්තාපා පහියන්ති, චේතසිකාපි පරිලාහා පහියන්ති. ඔය විදිහට දේශනා කරනවා. ඊට පස්සේ චේතෝ සුඛම්පි පටිසංවේදී, මනසේ සුවයක් භුක්ති විඳිනවා කියලා තමයි දේශනා කරන්නේ. ඒතරොන්නේ චේතසික දුකක් නැති ආකාරය මේ අදිමුත තේරගාථාවල හොඳ ලස්සනට මතු කරලා තියෙනවා. ඉතින් අදිමුත තේරගාථාව ගැන පුංචි විස්තරයක් කරනවා නම්, ඒ අදිමුත කියන මහරහතන් වහන්සේ ඒ තරම්ම වයසට ගිය ස්වාමීන් වහන්සේ කෙනෙක් නෙමෙයි, ටිකක් ලාබාල ස්වාමීන් වහන්සේ කෙනෙක්. හැබැයි රහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ එක්තරා අවස්ථාවකදී වනාන්තරයක් පැද්දේ යනකොට හොරමුණකට අහු වෙනවා. ඉතින් ඒ හොරමුල මේ සාරාංශය අල්ල ගන්නවා. අල්ලගෙන දැන් ඉතින් මරන්නයි එකන් යන. ඒ කියන්නේ බිල් එකට තමයි අරන් යන්නේ. ඊට පස්සේ ඉතින් මේ හොර මුලින් ඉතින් මෙයා අල්ලගෙන යනවා. ඉතින් මුන්නාසි කිසි ගාලක් නැතුව යනවා. ඊට පස්සේ අපි හිතමු දැන් මේ මරණ ස්ථානෙට ගෙනහම. තීන් ගාලක් නැතුව ඉන්නවා. දැන් එතකොට මේ කිසි හැලවම් බලන්න නැහැ, කිසි ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ, බය වෙච්ච ගතියක් ඇත්තෙම නැහැ. කඳුළු ඇත්තෙත් නැහැ. මරන්න එපා කියලා කියන්නෙත් නැහැ. මට ජීවිත දාණය දෙන්නේ, අබේ දාණය කියන්නේ කියලා හැම ඉල්ලක් ඉල්ලන්නෙත් නැහැ. දුවන්න හදන්නෙත් නැහැ. මොකක්වත් නැහැ. මොන දීගෙන ඉන්නවා. ඒතර මේක දකින්න හොර දෙටුවා තමයි ඉස්සෙල්ලම පැහැදෙන්නේ. මේක මේ හිතාගන්න බෑ මේ වැඩේ. ඊට කලින් මේ මහා ප්‍රතාපවත් මිනිස්සු අපි කොහොම හරි එකතු වෙලා අල්ලගත්තා. ඒ මිනිස්සු මේ දුවන්නමයි හදන්නේ. කොහොම හරි පැනලා දුවන්නමයි හදන්නේ. කෑ ගහනවා, අඬනවා. තමන්ගේ අමුදරුව බලන්න ඕනේ කියනවා. අපිට යාඥා කරනවා නිදහස් කරන්න කියලා බොහෝ වේදනාවෙන් මරණයටපත් වෙනවා. ඉතින් මේ කුඩා ආමුදරු මොකක්වත් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම බයක් හැකක් ඇත්තෙම නැහැ. ඉතින් එතකොට තමයි යා අහන්නේ දොරදඩුව අහන්නේ කොහොමද මේ කියලා. එතකොට ඒ අධිමත් සායන්හන්සේ බොහොම ලස්සන ගාථා පෙළකින් ඊයේ තමන් අත්විඳින තත්ත්වය විස්තර කරනවා. නත්ති චේතසිකං දුක්ඛං අනපෙක්ඛස්ස ගාමිනී අතික්ඛන්තා භයා සම්පේ කීන සංයෝජනස්ස වේ. දැන් එතකොට මේ සංයෝජනයන් සම්පූර්ණයෙන්ම ෂය කරපු ඒ රහතන් වහන්සේට එහෙම කිලිම රහතන් වහන්සේට අතික්ඛන්තා භය භය දැන් අතික්‍රමණය කළා කියලා. භය හැර ගියා. අනපෙක්කස්ස ගාමිනී දැන් කිසිම අපේක්ෂාවක් නැහැ උන්වහන්සේගේ හිතේ. ආයි මේ අවුරුදු ගානක් ජීවත් වෙන්න ඕනේ, ආරව කරන්න ඕනේ, මේවා කරන්න ඕනේ, පන්සලක් හදන්න ඕනේ. මේ මොකක්වත් අපේක්ෂාවක් නැහැ. නත්ති චේතසිකං දුක්ඛං කිසිම චෛතසික වශයෙන් දුක්ක් නැහැ. දැන් එතකොට අපිට දැනන්න පුළුවන් දැන් ආශ්‍රවයන් ඡේවීම හරහා ඒ කියන්නේ උන්වහන්සේලා ලබන එක්තරාන්දමක සංසිඳීමක් මෙතන මේ ගාථාවේ එකාන්දමක නිරූපණය වෙනවා. එහෙනම් ඉතින් අපි තුළ සංයෝජන යම් පමණකට දුරු වී තියෙනවද? ඒ පමණකට නිර්භීත බවක්, නිර්භය බවක් අපි තුළ ඇති වෙනවා. නේද? අපිට පොඩ්ඩක් ඇත්තදී ඔන්න බය තැති ගැන්වෙනවනේ, බිය ගැන්වෙනවනේ. කරපොත් දෙක්කත් නේ ඔන්න බය. නේද? ඊළඟට අපි දමු පත්තය දෙක්කත් බය. එහෙම බය මනෝස ඇති බෝම්බයක් පිපුණොත් බය කියන එක අහන්න දෙයක් නැහැ නේද? ඒ නිසා ඒ පුංචි දෙයටත් බයයි. අපේ ඇත්තේ පුදුමාකාර තැති ගැනීමක් තියෙනවා. එක්කෝ ඉතින් අපේ දරුවෙකුට, දෙමව්පියන්ට, ගේකට, නැත්නම් අපිට අයිති දෙයකට පුංචි හරි දෙයක් වුණොත් ඉතින් පුදුමාකාර තැති ගැනීමක් තියෙනවා. අපේ කඩාවැටීමක් සිද්ධ වෙනවා අපේ හිත ඇතුලේ. මොකද ඔක්කොම අල්ලගෙන ඉන්නේ, ඔක්කොම මම කියාගෙන ඉන්නේ. ඒතරේ මට හෝ මට අදාළ මට අයිති දෙයකට හෝ යම් හෝ හානියක් සිද්ධ වෙනවා නම් මට මගේ හිත ඇතුලේ ඔන්න ත්‍රාසයක්, බිය ගැනීමක් පහළ වෙනවා. එතකොට සංයෝජන ටික ටික එනං ඡේවීම හරහා නම් ඔන්නෙ තත්ත්වයේ extraterrestrial වෙනසක් සිද්ධ වෙන්න ඕනේ නම් අපේ හිත ඇතුලේ. අපි තුල මේ කියන ප්‍රතිපදාවක් වැඩෙනවා නම් සංයෝජන වල ඡේවීමක් සිද්ධ වෙනවා නම් එතකොට යම්සි දරාගැනීමේ හැකියාවක් නැත්නම් අපිටම ඛේද වාචකයක් සිද්ධ වෙනකොට දරාගැනීමේ හැකියාවක්, කැළඹෙන්නේ නැතුව සිටීමේ හැකියාවක්, අකම්පිතව සිටීමේ හැකියාවක් අපි තුල හටගන්නවා. ඒක ඇත්තටම බලවම නිකන් අපි මේ පොඩ්ඩක් භාවනා කරලා අපි තව ටිකක් එහාට භාවනා කරලා විපස්සනාවක් කරලා හිත පොඩ්ඩක් උපාදාන වලින් තොර කරගත්ත කෙනෙක් ඉතින් ඔය ඔක්කොම ටික පහල වෙන්නේ නැහැ නේද? ඒ තරම්ම හිතා ගන්න බැරි තරම් અભීත බවක් අපේ හිතේ ඇති වෙන්නේ නැහැ නේද? ඉතින් එහෙනම් මේ தත්ත්වය දක්වා අපි කොයිතරම් තව යාවිතු දුරක් තියෙනවද නේද? අපි උපාදාන නොකිරීම தත්ත්වයක් වගේ ඇති කර ගැනීම එක මට්ටමක්. හැබැයි එතන ඉඳන් තව කොච්චර වැඩෙන්න තියෙනවද? එතන ඉඳගෙන අපිට කොච්චර නම් ආශ්‍රවයන් ඡය කරන්න තියෙනවද? සංයෝජන ප්‍රහාණය කරන්න තියෙනවද? කියන එක ගැන අපිට සේයාවක් ඇති කරගන්න පුළුවන් මේ අදිමුත තේරගාතා හරහා. මොකද දැන් උන්වහන්සේ සම්පූර්ණයෙන්ම සංයෝජනය ඡය කළා හැරලා. ඒ නිසා කිනු අතික්ඛන්දා භයසබ්බේ. ඉතින් මේ සියලුම ආකාරයේ බිය තැතිගැනීම් දුරු කරලා. අනපෙක්කස්ස ගාමි. මට කිසි අපේක්ෂාවක් නැහැ. මට අච්චර කාලයක් ජීවත් වෙන්න ඕනේ, මෙච්චර කාලයක් ජීවත් වෙන්න ඕනේ, අර්ථ කරන්න ඕනේ, මේක කරන්න ඕනේ කියලා කිසිම අපේක්ෂාවක් නැහැ. රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ ඇත්තටම මේ අර ඒ අරන් ආපු මේ උපදානස්කන්ධ ටික ගෙවෙනකම් අර නිකන් අර අපි තුම මෙහෙම වාහනයක් ඔන්න අපි පදවගෙන යනවා. වාහනේ පදවගෙන යනකොට ඒක සෑහෙන අපිටම වේගයක් ඇති කරගත්තා. ඊට පස්සේ ඔන්න දන්නේම නැහැ සම්පූර්ණයෙන්ම ඉන්දට අවසන් වුණා. දැන් නතර වෙනවද? එකපාරටම? එකපාරටම නතර වෙන්නේ නැහැ. මොකද ආපු වේගයක් තියෙනා නේද? ආපු වේගය නිසා ඉන්දට අවසන් වුණා කියලා අවසන් වෙන්නේ නතර වෙන්නේ නැහැ. අර ආපු වේගයෙන් ගම්සි දුරක් යාවි. අපි අනිවාර්යෙන් නතර වෙනවා නේද? ආයේ ඉන්දන අපි අතුල් කරේ නැත්තම් අනිවාර්යෙන් වාහනේ නතර වෙනවා. ඔන්න ඔයගේ தත්ත්වයක් තමයි රහතන් වහන්සේ කෙනෙක් කියලා අපිට දාගන්න දෙන්නේ උපමාවකින්. ඒ කියන්නේ අර ආපු පංච උපාදානස්කන්ධයන් ගොඩනගන එක සම්පූර්ණයෙන්ම නැත්තුවා. පංච උපාදානස්කන්ධයන් ගොඩනගන තියෙන අවකාශය සම්පූර්ණයෙන්ම වැළකීලා නිසා මේ ගිනාපු ගැම්ම තමයි දැන් මේ දුවන්නේ. එච්චරයි. ඒක ඉවර වුණාට පස්සේ ඉවරම තමයි. අවසානයි. එතකොට උන්වහන්සේට මේක දැන් හෙට උනාය අවුරුද්දකින් උනාය කියන ගානක් නැහැ. දැන් මේක පවත්ීමේ උවමනාවක් උන්වහන්සේට ඇත්තෙත් නැහැ. මෙච්චර කාලයක් දිගට මේ උපාදානස්කන්ධයෙන් ආපු ටික තව ටිකක් පවතිවා කියලා එහෙම ප්‍රාර්ථනාවක්වත් නැහැ කියලා තමයි හිතාගන්න තියෙන්නේ. ඊළඟට තවත් ලස්සන ගාථාවක් එතන උන්වහන්සේ සඳහන් කරනවා. නමේ හෝති අසෝසින්ති භවිස්සන්ති නහෝති මේ සංඛාරා විභවිස්සන්ති තත්තකා පරිදේවන නමේ හෝති අහෝසින්ති. දැන් උන්වහන්සේ කියන මට වැටහෙන්නේ නැහැ මම හිටියා කියලා. ඒ වගේමයි මට වැටහෙන්නේ නැහැ මම ඉඳීවි අනාගතේ මම ඉන්නවා කියලා. මට මොකද්ද වැටහෙන්නේ? සංඛාරා විභවිස්සන්ති. මේ සංස්කාරය විනාශ වෙවි විනාශ වෙවි යන. එච්චරයි මට වැටහෙන්නේ. තත්ත කපරි දේවාති මම මොකටද මේකට අඬන්නේ? අර ලස්සනයි කියන්නේ උනාසේ කොහොම කොහොම කාවදෙන විදිහට කාව්‍යමය ස්වරූපෙන් මේ ටික පෙරගස්සලා තියෙනවා. හරිම ලස්සනයි. මට වැටහෙන්නේ නැහැ මං හිටියා කියලා. මම අනාගතේ වෙයි කියලාත් මට එහෙම හැඟීමක් ඇද්දෙත් නැහැ. මට වැටහෙන්නේ මෙච්චරයි. මොකද්ද? මේ සංස්කාරයන් විනාශ වෙවි විනාශ වෙවි යනවා. ඉතින් මේක දැකලා ඉතින් මට අඬන්න දෙයක් නැහැ. දැන් හිතන්න දැන් අපිට දැන් මාක් හරි චකිතයක් ආපු වෙලාවේ ඩක් ගාලා මම එනවනේ එළියට. කොච්චර භවනා කළද වුණත් නේද? මෙහෙ ඉතින් අපි පැය ගණන් භවනා කරනවා. කවුරු හරි එයිල මාක් හරි තර්ජනයක් කරොත් ඩක් ගාලා ඉතින් අන්න මම එළියට පයින්නවා. මම බේරෙන්න ඕනේ කොහොම හරි. එතන ඔන්න කලල් වලට එයිල කවුරු හරි තර්ජනය කරනවා. කට්ටිය මෙහෙම වාඩිලා ඉඳීද? කවුද ඉස්සර නැගිටින්නේ? නේද? කොච්චර භවනා කරත් ඉතින් අපිට තාම ජීවිතය පිළිබඳ මොදුම ආශාවක් තියෙනවා. එතකොට මේ නිකම් මේ සංස්කාරයෝ විසාසලා යන්නේ කියලා තාම හැඟීමක් අපිට එච්චර අවබෝධයක් නැහැ. පොඩ්ඩක් තේරලා දෙනවා. නමුත් තරම් ප්‍රබල අවබෝධයක් නැහැ. තාම මේක හොඳට කාලෙදිච්ච අවබෝධයක් එපමණකට අත්හැරීමක් අපිට තාම සිද්ධ වෙලා නැහැ. ඉතින් එතකොට දැන් ඒ මට්ටමේ රහතන් වහන්සේගේ මට්ටමේදී උන්වහන්සේගේ සම්පූර්ණයෙන්ම මවත්ව බිඳීම හරහා සම්පූර්ණයෙන්ම අස්මිමානීය දුරු වෙලා යෑම හරහා දැන් උන්වහන්සේ දැන් මේ මම හිටියාය කියලාවත් හැඟීමක් නැහැ. මම දැන් ඉන්නවා කියලාවත් හැඟීමක් නැහැ. මම අනාගතේ ඉන්නවා කියලාවත් හැඟීමක් නැහැ. මොකද මම කියලා එකක් නැහැ අන්තිමට. ඒකනේ මම කියලා කෙනෙක් හදාගෙන ඉඳලා තියෙන්නේ. අවිද්‍යාව පාදක කරගෙන මම කියලා කෙනෙක් හදාගෙන ඉඳලා තියෙන්නේ. දැන් උන්වහන්සේට තියෙනවා මේ අවිද්‍යාව නිසා මේ ඔක්කොම වෙලා තියෙන්නේ. අවිද්‍යාව තණ්හාව ආදී දේවල් නිසා මේ අතීතයේ තිබුණා උපාදානස්කන්ධ පහක් වර්තමානයේත් ඔන්න උපාදානස්කන්ධ පහක් තියෙන්න පුළුවන්. තවදුරටත් මේ අවිද්‍යාව තණ්හාව පැවතුනොත් ඔන්න අනාගතයේත් උපාදානස්කන්ධ පහක් තියෙන්න පුළුවන්. එතකොට මමත්වයේ අයින් වෙච්ච තැනක නැත්නම් තණ්හාව අවිද්‍යාව දුර වෙච්ච තැනක එන උපාදාන නොවෙනවා නම් එහෙනම් එතකොට කොහොමද මම කියලා අපි හිතාගන්නේ? කොයිකටද මම කියන්නේ නේද? රූපයටද මම කියන්නේ? වේදනාවන්ටද? සංඥාවන්ටද? සංස්කාරවලටද? විඥාණයටද? එහෙම මම කියා ගන්න බෑ. ඒකයි අර සාමාන්‍යයෙන් මුල් මට්ටමේදී සංකා දිට්ඨිය දුර වෙන මට්ටමේදී සෝතාපන්න මට්ටමේදී දේශනා කරන්නේ සූත්‍ර දේශනාවල. ඒතර මේ එක උපාදානස්කන්ධයක්වත් මරපතල විදිහට අස්සරින්දාගෙන ආන්න මේක මම. මේ රූපේ තමයි මම. මේ ඇඟ තමයි මම. මේ ශරීරය තමයි මම. මම තමයි ලස්සන. මේ කය ඇතුලේ තමයි මම ඉන්නේ කියලා එහෙම ගැනීමක් නැහැ. අපි තමුන වේදනා ටික. මේ සැප වේදනා තමයි මම. මම තමයි මේ දුක් විඳින්නේ. මම තමයි සැප විඳින්නේ කියලා එහෙම වේදනා ප්‍රත්‍යනොත් මම කියා ගැනීමක් නැහැ. මේ අපි තුමු දැනුම තමයි මම. මේ නම තමයි මම. මම තමයි මෙන්න මේ නම. විදිහට නේද අපි දාගත්ත නම්ගම් තියෙනවානේ අපි දාගත්ත තනතුරු තියෙනවා එල්ලගත්ත පදාන්තර තියෙනවා ඉතින් මේ ඔක්කොම මම කරගැනීම එහෙමත් නැහැ එතකොට මේ හිතන්නේ මම හිතරෙන සිතුවිලි මම චේතනා මම හිතරෙන රාගය මම ද්වේෂය මම ඊර්ෂ්‍යාව මම එහෙම කරගැනීමකුත් නැහැ එතකොට ඉන්ද්‍රයන් පාවිච්චි කරලා දැනගන්නේ මම එහෙම කරගැනීමකුත් නැහැ එතකොට සක්කාය දිට්ඨිය දුර වෙන මට්ටමකදී ඔන්න ඒ වගේ ටිකක් එක පැත්තකින් ගැඹුරකින් තවත් පැත්තකින් රළු මට්ටමකින් ඔය එක එක ස්කන්ධයක් මම කියා ගැනීම අපේ හිතින් අයින් වෙලා යනවා. ඒත් හැබැයි අපි අර ඊයේ කතා කළා වගේ ඒත් මම කියලා අපිට හැඟීමක් තියෙන්න පුළුවන් අස්මිමානය නිසා. ඒත් ඒ ටික සම්පූර්ණයෙන්ම යනවායි කියලා ධර්මයේ ප්‍රකාශ වෙන්නේ රහත් තුන. ඒ අස්මිමානය තියෙනවා ඒ නිසා අතිශය සූක්ෂම පැති. සූක්ෂම පැති තුනක් පෙන්නනවා. එකක් තමයි අස්මීති චන්දු. ඊළඟට අස්මීති මානු. ඊළඟට අස්මීති අනුසයෝ. අස්මීති චන්දු අස්මීති චන්දෝ කියලා කියන්නේ ඇත්තරම දැන් මම ගැන මට පුදුම ආසාවක් තියෙනවා කෙනෙක් වෙලා ඉන්න මම එක් වෙලා ඉන්න මම උඩින් තියාගන්න මේ ඉන්න මට පුදුම ආදරයක් අපිටම ආත්ම ස්නේහයක් අපි ගාව තියෙනවා ඒත් එහෙම ආත්ම ස්නේහයක් නේද මම කෙරෙහි තියෙනකොට ඒක දුරු කරනවා කියන එක ඉතින් පහසු නෑ බලවා ඊට පස්සේ අස්මීති මානු මම මෙතන ඉන්නවා ඔබ උතන ඉන්නවා ඇය අතන ඉන්නවා කියලා අපි මෙතන කූණියක් ගහගෙන මේතනට සාපේක්ෂකව ඔක්කොම මෙනුම් ටික කරන්නේ. ඒතර මම කියලා කෙනෙක් හදාගත්තට පස්සේ ඒතර මම නොවන තවත් කෙනෙක් ගැන ඔන්න හැඟීමක් පහළ වෙනවා. ඒතර මම හෝලික කරගෙන මම පාදක කරගෙන ඊට පස්සේ මම මනිනවා අනිත් කෙනා හොඳයි මම නරකයි. මම හොඳයි එයා නරකයි. මම සුදුයි එයා කළුයි. මම ගුණවත් එයා නුගුණවත් මම සිල්වත් නැහැ එයා සිල්වත් ඉතින් මේ විදිහට අපි දිගින් දිගට මම මෙතන ඉන්නවා එයා එතන ඉන්නවා කියන ඉතින් ඔය විදිහට අපි මනුමක් නිරන්තරයෙන් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා ඒතර ඔන්න එතන තියෙනවා මාන අනුසයක් එතන තියෙනවා අස්මීති අනුසයක් මේ අස්මීති කියන මානයක් ඊට පස්සේ අස්මීති කියලා අනුසය පැත්ත බුදුහාඳුර දේශනා කරනවා ඒතර මේවා කාලාන්තරයක් තිස්සේ හිත ඇතුලේ නිකන් කැකෑරි තිබිලා මේවම වැටහීමක් අපේ හිත ඇතුලේ තිබිලා ඒ ආකාරයෙන්ම අපි හිතලා අන්තිමට ඒක නිකන් මුල් බැහැගෙන දැන් ඒක නිකන් ලාටුවක් වගේ බැඳිලා නේද මලකඩක් වගේ බැඳිලා කහටක් වගේ බැඳිලා දැන් හිත ඇතුලේ ඒක මණ්ඩි බැහැගෙන ඉතින් ඔකට කියනවා අස්මීති අනුසයක් කියලා ඉතින් ඔය ටික ඔක්කොම ගලවලා යන්නේ රහත් වුණාම ඒක තමයි කියන්නේ ඒ නිසා ඒ හේමක සූත්‍රයේදී එහෙම කේමක ස්වාමීන් වහන්සේ අනාගාමි ආර්ය භාවයට පත් වෙලා උන්වහන්සේ අර ලස්සනට නිහතමානීව ප්‍රකාශ කරනවා තාමත් මම කියලා හැඟීමක් මාගාව තියෙනවා කියලා. ඒ තරම් හරි සූක්ෂමයි. එහෙනම් දැන් මේ කතා කරන්නේ ඇත්තම රහතන් වහන්සේ කෙනෙක් ගැන. අදිමුත්ත මහරහතන් වහන්සේ මේ අභීතව ප්‍රකාශ කරන්නේ මට දැන් අතීතයේ මම හිටියා කියලා හැඟීමක් නැහැ. මම ඉන්නවා කියලා දැන් හැඟීමක් ඇත්තෙත් නැහැ. මම අනාගතයේ ඉඳීවි කියලා හැඟීමක් ඇත්තෙත් නැහැ. මම දන්නේ මොකද්ද සංස්කාරයෝ ඡේලා යනවා සංස්කාරයෝ විනාශලා යනවා ඉතින් මේ විනාශලා යන සංස්කාරයන්ට මම මොකටද අඬන්නේ මම මොකටද වැළපෙන්නේ කියලා දැන් මේ හොරදෙටු වගේ අහන්නේ ඊළඟට කියනවා සුද්ධම් ධම්ම සමුප්පාදම් සුද්ධම් සංඛාර සන්තති පස්සන්තස යථා භූතං න භයං හෝති ගාමිනි අන්න තවදුරටත් ප්‍රකාශ කරනවා සුද්ධම් ධම්ම සමුප්පාදම් සුද්ධම් සංඛාර සන්තති දැන් නිකන් ශුද්ධ වූ සංස්කාර සමූහයක් විතරයි හටගන්නේ. ඒකට උපාදානයක් හිත ඇතුලේ සිද්ධ වෙන්නේ නැහැ. හිතන්න රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ හටගන්නවා. හැබැයි ඒ එකක්වත් උපාදාන වෙන්නේ නැහැ. එහෙනම් දැන් පංච උපාදානස්කන්ධ නෙමෙයි තියෙන්නේ. නිකන් පංචස්කන්ධ දැන් තියෙන්නේ. හිත ඇතුලේ උපාදාන වීමක් නැහැ. හැබැයි මේව දින හටගන්නවා ඉතින්. ආහාර ගන්නවා. ඉතින් මේ කය පවතිනවා. වයසට යනවා ජරාවට ලක් වෙනවා ළඩ හැදෙනවා ආයෙත් සුව වෙනවා ඊට අනුරූපව මේ රූපස්කන්ධයෙන් ඇති වෙනවා නැති වෙනවා මේ අල්ල ගැනීමක් නෑ දැන් ඒක උපාදාන වීමක් නෑ සුද්ධම් ධම්ම සම්පාදම් සුද්ධම් සංඛාර සංදේ ඒව නිකන් සුද්ධ සංස්කාර බවට පත් වෙනවා ඒකත් එක මගේ දැන් කිසි ගනුදෙනුවක් නෑ ඒගොල්ලෝම විසින්මයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ මට දැන් අදාළ නෑ ඒක මගේ කරගැනීමක් නෑ පස්සන්තස යථා භූතං න භයං හෝති ගාමිනී ඒ නිසා මේ ඇත්ත ඇත්තෙන් තේරෙන දැනත්තාට න භයං හෝති බයක් නැහැ ගාමිනී කියලා කියන්නේ යාගේ නම ඒ කියන්නේ මේ හොරදෙටුවට ආමන්ත්‍රණය කරන ආකාරය තමයි ගාමිනී කියලා කියන්නේ දැන් ඊළඟට කියනවා තින කට්ට සමන් ලෝකම් යදා පඤ්ඤාය පස්සති මමත්තං සෝ අසංවින්දං නක්ති මේති න සෝචති. තින කට්ට සමන් ලෝකම්, දැන් මේ රහතන් වහන්සේට ලෝකෙම පේන්නේ හරියට නිකන් මේ ලී කැබලි තනකොළ වගේ, වියරි තනකොළ වගේ මේ ලෝකෙ පේන්නේ. කිසි හරයක් නැහැ, කිසි හරයක් නැහැ, ගන්න කියලා වඩිනවා කියලා ගන්න දෙයක් නැහැ. තින කට්ට සමන් ලෝකම් යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දකින්න මමත්තං සෝ අසංවින්දං. දැන් මමත්වයක් නැතිව මට කිසිවක් අයිති නැහැ කියලා නැත්ති මේ තින සෝචති. උනාතර කිසි සෝගයක් ඇත්තෙත් නැහැ. දැන් අපි ඊයේ අර කතා කරේ. දැන් අපිට නම් හිතන්න ඉදේයත් අපි අරගත්ත උදාහරණේ. අපිට තිබුණා කියනවා අපිට ඔන්න යාන වාහන තිබුණා. රස්සාවක් තිබුණා. ගෙයක් දොරක් තිබුණා. ධනයක් තිබුණා. ලොකු උපයගත්ත পদවියක් තානාන්තරයක් තිබුණා. කීර්ති ഘോഷාවක් තිබුණා. ඇඳුම් පැළඳුම් තිබුණා. ඉතින් ඔක්කොම තිබුණා. ඉතින් අන්ති මොහොතක දැන් ඔක්කොම අහිමි වුණා. සුරාමියක් ආවා, සුරි කුණාටුවක් ආවා, කරුණා දැන් මොකක්වත් නැහැ. දැන් ඇඳි වතවත් නැහැ කියලා කියමු. දැන් එතකොට අපිට පුළුවන් ද දැන් ඔක්කොම උපාදාන ඉවරයි, ඔක්කොම අවසානයි, දැන් ඉතින් සැහැල්ලුයි, මොකක්ද නැන්නේ? ඒතර එහෙම වෙන්නේ නැන්නේ නේද? අපිට නම් ඉතින් ඔන්න ඉතින් අඬනවා, වැළපෙනවා, පොළවේ පෙරලෙනවා, පස් කනවා, අනේ මේ මොකද උනේ කියලා කෑ ගහනවා, ඉතින් ආධාර ඉල්ලනවා, පිටරටුත් ආධාර ඉල්ලනවා නේද? ආණ්ඩුවෙන් එලාද නිකන් බලන් ඉන්නවා. එයාට ඉතින් හම්බෙන්නේ නැත්නම් ඉතින් ආයාචනා කර කර ගියා ගන්න, ඉතින් ආයාචනා කර කර යනවා. ඉතින් ඒතකොට පුදුමාකාර ශෝකයක්, අඬා වැළපීමක්, සමහරට සම්පූර්ණයෙන්ම මනස විකෘති වීමක් පාසු දෙන්න පුළුවන්. දැන් මේ ස්වාමීන් වහන්සේක සම්පූර්ණ අනිත් පැත්ත කිසිම දයක් අයිති වෙලා නැතුව ඉතින් කිසි ශෝකයකුත් නැහැ. නේද? බලන්න නිකන් අර මේවා මේ බලෙන් ඇසි අයින් අහිමිවීම නෙමෙයි. ඒ කියන්නේ දැන් අපි දැන් ඔය මම ගත්ත උදාහරණ මේකයි නිකන් බලෙන් අහිමිවීමක්නේ. මගේ අකමැත්තෙන් ඒව අහිමිලා. මගේ අකමැත්තෙන් යම්කෝ කෙනෙක් පැහැරගෙන. මගේ අකමැත්තෙන් සබාධමයේ එච්ච යම්සි ඛේදවාචකයක් නිසා ඒක මට අහිමිලා. ඉතින් එතන පුදුමාකාර කැළඹීමක් තියෙනවා. දැන් මෙතන එහෙම එකක් නෙමෙයි. මේ උපාදාන වෙන දේවල් පිළිබඳ යම් අවබෝධයක් ඇති කරගෙන අපේ මනසේ නුවණ දියුණු වෙනවා කියන්නේ ඒකයි. තොර මේ අපි නිකන් මේක බලෙන් අතහරින්න බෑ. ඒකයි දැන් ඒතන හොරෙක් කැවිලා අල්ලන් අරන් යන්න හදද්දි දැන් කමක් නැති අරන් යන්න කියලා අපි කියන්නේ නැහනේ. මොකද මේ බලෙන් අතහැරීමක් මෙතන තියෙන්නේ. නමුත් අපේ අවබෝධය තුළින් මේක ඇත්ත දන්න දෙයක් නැහැ කියලා, සාරයක් නැහැ කියලා, හරයක් නැහැ කියලා, මම කියාගන්න බෑ කියලා, මේ එකක්වත් මගේ වසංගයේ පවත්වන්න බෑ කියලා එබඳු අවබෝධයක් අපි ගාව එනවා නම් අත හැරේවි. ඒක එතකොට ඇවිල්ලා මේ ඒක ධර්මතාවක් වශයෙන් සිද්ධ වෙන අතහැරීමක්. නැතු මේ බලෙන් කරන අතහැරීමක් නෙමෙයි. බලෙන් අතහරින්න අවශ්‍යක් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ අවබෝධය ඇති කර ගැනීමක්. ඇත්ත වශයෙන්ම. ඒ කියන්නේ අවබෝධය අපි තුළ ඇති වුණා නම් අතහැරෙනවා කියන ඉබේ වෙන්නේ. අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ අතහරින්න. අපිට දෙන්නේ පුළුවන් තරම් මේ ඇත්ත ඇත්තටින් දැනගැනීමෙන් වාසය කරන්න තියෙන්නේ. ඒකයි අර මෙතන කියන්නේ පස්සන්තස්ස යථාභූතං. යම්ස කෙනෙක් ඇත්ත ඇත්තටින් දන්නවා නම් න බයං හෝති ගාමියාට බයක් ඇති වෙන්න විදිහක් නැහැ. මොකද එයා දන්නවා ඇත්ත. මේකයි සත්‍ය කියලා එයා දන්නවා. ඒ නිසා එයාට තමයි යන්න තේරෙන්නේ මේ ලෝකේ කියන එක දැන් වැඩක් නැහැ. මේක ගන්න කියලා දෙයක් නැහැ, සාරයක් නැහැ, හරයක් නැහැ. මේක නිකන් තන කැබලිති වගේ. ඒ නිසා දැන් එයාට මමත්වය පිළිබඳ දැන් දෙයක් නැහැ. මට දැන් කිසි දෙයක් නැහැ කියන එයාට කිසිම පාඩුවක් නැහැ. එයාට බයක් නැහැ. මට මුකුත් නැහැ කියන චෝකේකුත් නැහැ. ඉතින් ඔන්න ඒ විදිහට මේ අදිමුත්ත මහරහතන් වහන්සේ අර සොර දෙටුවට විස්තර කරනවා. ඉතින් ඒක අහගෙන හිටිය ඒ පිරිස අන්තිමට උන්වහන්සේ සරණ ගිහිල්ලා උන්වහන්සේ ළඟ මහණ වෙනවා කියනවා. ඉතින් ඔය වගේ පුදුමාකාර කියන්නේ අපිට තේරුම් ගන්න පුළුවන් කොයිතරම්නම් උන්වහන්සේලා ඒ දහම ප්‍රගුණ කළා තියෙනවාද නේද? රහත් වෙන මට්ටමක් කියන්නේ කොයිතරම්නම් અભීත මට්ටමක්ද? රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ කොයිතරම්නම් මවත්තේ දුරු කරපු මට්ටමක්ද කියලා නම් අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් සාපි ප්‍රගුණ කරන දහම මේ පොඩ්ඩක් ඉතින් අපිට සමාන ඩාවට වැටහිලා තියෙනවා වෙන්න පුළුවන් යමක්. ඉතින් අපි බලන්න ඕනේ අපි තාම මේ ප්‍රමණ අපි තුල અભීතත්වයක් ගොඩ නැගිලා තියෙනවද? මේ ප්‍රමණ අතහැරීමක් අපි ගාව තියෙනවද? කියන අපි පොඩ්ඩක් නිහතමානීව බලන්න වටිනවා. එක පාඩම අපිට ලකුණු දෙන්න යනවට වඩා. මොකද අපිත් ඒ දහම තමයි වඩන්න අවශ්‍ය. නමුත් අපි තාම ඉතින් කතකින් බලවම නිකන් අත දරුවෝ වගේ උන්වහන්සේලා ඉදිරියේ. තේනසා අපි බොහොම නිතමානීව තව තව මේ ධර්ම ප්‍රගුණ කරමින් අපි තුලත් තව මේ ඇත්ත ඇත්තටින් තේරුම් ගැනීමට උත්සාහ විය යුතු. එහෙම උත්සාහ කරගෙන ගියොත් ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ඉදිරියේදී මෙන්න මේ බඳු නිර්භීත බවක් මෙන්න මේ බඳු අත්හැරීමක් අවබෝධයෙන් මත පාදක වෙච්ච අත්හැරීමක් අපිටත් කරන්න ලැබෙවි. ඒ සඳහා මඟ පෙන්වීමක් දිවි ගැනීමක් අද දින ධර්ම දේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි, එහෙනම් අද දවසේ අපි ඉදිරිපත් කරපු මේ ධර්ම දේශනාව අනුසාරයෙන් කාට හරි ප්‍රශ්නයක් නැගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. ප්‍රශ්නයක් ගහන්න මේ රණමෙක මෙතන පොඩ්ඩක් සූම් එකත් එක්ක යන්නේ. රණමෙල උන මෙතෙන්ට ආවිලා අහන්න පුළුවන්. මෙතෙන්ට ආවත් පුළුවන්. අද අපිට මේ පැත්තෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒකට පොඩ්ඩක් ඉස්සෙල්ලා අවස්ථාව දෙමු. මෙතෙන්ට. හරි, මොකක්ද ප්‍රශ්නේ? අපි මේකට අහන්න ඕනේ මෙතෙන්ට. හරි. පොඩි ධනවත් දෙන්න, ධනවත් දෙන්න. ප්‍රශ්න අහන්න. හරි, කියන්න. ඔව් කියන්න. දැන් අහනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමින් මට ප්‍රශ්නයක් මෙන්න ප්‍රකාශයක් වගේත් අපි ඊයේ කතා සාකච්ඡා කළා ස්වාමීන් වහන්සේ. විසංඛාර සංඛාර ගැන කතා කරලා ඊට පස්සේ විසංඛාර භාවය ගැන එක නිර්වාණය විතරක් කියන එක. දැන් මේ අධිමුත්තරහතන් වහන්සේ පිළිබඳ තේරගතා කියවනකොට මට ඒක තේරිලා තිබුණේම නැහැ ස්වාමීන් වහන්සේ. ශුද්ධ සංස්කාර කියන වචනය.
හරි.
දැන් අද ඔබ වහන්සේ ඒක පහදලා දුන්නා, ශුද්ධ සංස්කාර.
හරි.
මට තියෙන මම අහන්නේ ස්වාමීන් වහන්සේ, ශුද්ධ සංස්කාර කියන එක විසංකාර කියන එකටම සමානද? ඒක නිර්වාණයට සමානයි නේද කියන එක?
හරි. හොඳයි. හරි. ඉතින් වටන ප්‍රශ්නයක්. උතර රාණිමෑණියෝ නගන ප්‍රශ්නේ තමයි ශුද්ධ සංස්කාරයි විසංකාරයි කියන එකක්ද දෙකක්ද? කෙටියෙන් කියනවා. උතර මට නම් දෙන්න විදිහට දෙකක්. එතකොට දෙකක් දෙකක් දැන් එතන ඇත්තම විසංඛාර ගතන චිත්තං කියලා බුදුහාඳුරෝ කියනවානේ නේද? අර මේ මුල්ම උදානේ අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනින් විසංඝාකාරකං ගවේ සන්තෝ දුක්ඛාජාති පුනං පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේ හන්න කහසි සබ්බාතේ පාසුකා භංගා ගහගුට්ටං විසංකිතං විසංඛාර ගතන චිත්තං තණ්හානං කය මජ්ජක ඔදිර දේශනා කරනවා නේද? එතකොට විසංඛාර ගතන චිත්තං දැන් එතකොට මෙතනත් අපි තේරුම් ගන්න තියෙන මේ අපි ඊයේ කතා කළේ අර තහිතේ තියෙන එක ස්වභාවයක් තමයි සංස්කරණය කිරීම නේද? දැන් අල්ලගෙන හැමතිස්සම ඒක පටලව ගන්නවා. ඒකත් එක්ක තව කෑලි මුට්ටු කරගන්නවා. ඒකට අපේ තියෙන රුචි අරුචිකම් එකතු කරනවා. ඊට පස්සේ ඒක නිකන් වර්ධනය කරනවා. ඒක අඩු කරනවා, වැඩි කරනවා. ඉතින් ඔය වගේ නිකන් අපි එහෙට මෙහෙට පෙරලනවානේ. ඒක තමයි සංස්කරණය වල ලක්ෂණය. අපි සංස්කරණ කරනවා. දැන් හිතේ ඒ තියෙන සංස්කරණ කිරීමේ හැකියාව නැත්තු ඔන්නක තමයි විසංඛාරගතං චිත්තං කියලා කියන්නේ. මට තේරෙන්නේ. ඒ කියන්නේ දැන් සංස්කරණ කිරීමක් නැහැ. සංස්කරණ කිරීමේ උවමනාව නැත්නම් ඒ හැකියාව ඉතින් නාතර දානවා. දැන් සංස්කරණ කිරීමක් ඇතුලේ සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි එතනින් අදහස් වෙනවාද මේ රූප පහළ නොවී තියෙනවා, වේදනා පහළ නොවී තියෙනවා, සංඥා පහළ නොවී තියෙනවා, සංස්කාර පහළ නොවී තියෙනවා, විඥාන පහළ නොවී තියෙනවා කියලා එහෙම අදහසක් ඉතින් ඇඟෙන්නේ නැහැ. ඒවා පහළ වෙනවා. හැබැයි මම ඒකත් එක්ක මුකුත් කරන්න යන්නේ නැහැ නේද? මම ඒකත් එක්ක ගනුදෙනු කරන්නේ, ගනුදෙනු කරනට වඩා මම ඒක උඩ ඉඳගෙන නටන්න යන්නේ නැහැ. මේක නිකන් හුතෙක් පහළලා යනවා. එතකොට තමයි ඇත්තටම ඒවා සුද්ධ සංස්කාර බවට පත් වෙන්නේ. يعني බාහිර ගත්තොත් ඒක ඒවා බාහිරය කියලා සැලකුවොත් දැන් හිතන්න මම රූපයක් දැක්කා. රූපේ බාහිරය කියලා අපි සැලකමුකෝ. එතන තියෙන ඒ සංස්කාර ප්‍රභාවේ එහෙම්ම තියෙනවා. මොකද හිත ඇතුලේ මම සංස්කරණ නොකරනවා නම් තොර මේ හිත ඇතුලේ නම් විසංඛාර ස්වභාවයක් තියෙනවා නම් අරක අන්න සුද්ධ සංස්කාර බවට පත් වෙනවා. තොර සුද්ධ සංස්කාර එනම් මේ බාහිරයි කියලා කියන්න පුළුවන් නේද? බාහිරයි කියන්නේ දැන් එක මම නෙමෙයි. දැන් මෙතන මේක විස්තර කිරීම සඳහා පොඩක් නිකන් දෙන්නෙක් කියලා ගමුකෝ අපි. දෙන්නෙක් කියලා ගත්තොත් උන් දැන් මම කියන පැත්තේ තියෙනවා විසංඛාර ස්වභාවය. මේ පැත්තේ තියෙනවා එක පැත්තක තියෙනවා විසංඛාර ස්වභාවයක්, අනිත් පැත්තේ වුණ සංස්කාර පහළ වෙනවා. තව මේ සංස්කාර පහළ වෙනකොට දැන් මෙතන තියෙන සංස්කාර ස්වභාවයක් නම් මෙයා මේ කල්ලන් මොනහරි කරනවනේ නේද? මේ සංස්කාරයක් පහළ වුණා, ඒ සංස්කාරය එයා කැලක් විදුණා. මේක ලස්සනයි, මේක හොඳයි, මේක නරකයි, මේක සුබයි, මේක අසුබයි. මෙයා නෙදන්නේ අර්ථ දැක්වීම නේද? මේ පැත්තෙන් තමයි අර්ථ දැක්වීම ටික දෙන්නේ. දැන් ඒ අර්ථ දැක්වීම මෙයා නැවැත්තුවා කියලා. මේ ටික පහළලා යනවා. මේ ටික පහළලා යනවා. මේ ටික පහළලා මෙයාට මුකුත් ගානක් නැහැ. ඒතර මෙතන තමයි ඔන්න විසංකාර වීමක් වෙලා තියෙන්නේ. නහ හිත ඇතුලේ يعني අපි يعني මේ රහතන් වහන්සේගේ හිත ඇතුලේ තියෙනවන විසංකාර ස්වභාවයක්. උන්වහන්සේට අරවා සංස්කරණ නොකර සින්න පුළුවන් කමක් තියෙනවා. එතකොට අන්න මේවා උදෙක් සුද්ධ සංස්කාර බවට පත් වෙලා තියෙනවා. නැත්නම් ඒවා නිකන් මේ ඒවා මේ රහතන් වහන්සේගේ හිතේ තාමත් සංස්කරණ කිරීමක් තියෙනවනම් ඉතින් තාම මේවා සුද්ධ සංස්කාර වෙන්නේ නැහැ. මේවා මේවට අපි කෑලි මුද්දු කරනවා නේද? මේක මගේ කියා ගන්නවා. ඒ නිසා මේ දෙපැත්තම තියෙනවා. මේ කොහොමත් පහළට අපිට මෙහෙම කියන්න පුළුවන් ඕන්න. කොහොමත් පහළ වෙන සුද්ධ සංස්කාර තමයි. හැබැයි අපේ තියෙන මෝඩකමට, අපේ තියෙන අවිද්‍යාවට, අපේ තියෙන සංස්කරණය කිරීමේ ඒ නැමියාවට අපි ගිහිල්ලා මේක පැටලෙනවා. අපි ගිහිල්ලා මේවා මගේ කරගන්නවා. මේකට තව කෑලි මුද්දු කරනවා. මේවා ගැන කල්පනා කරන්න යනවා. අපි ඒවට නිකන් යන්න ඉඩ දෙන්නේ නැහැ. නේද? එන ඇයට යන්න ඉඩ දෙන්නේ නැහැ. අපි නිකන් තේපැන් සංග්‍රහ පවද්දමින් ඒවත් එක්කයි හොඳයි කියලාගෙන අපි පැටලෙනවා. නැත්නම් රහතන් වහන්සේගේ මනසෙදි එහෙම එකක් නැහැ. උන්වහන්සේ මනස විසංඛාරගතං චිත්තං කියලා බුදුහාඳුරු කියනවා. ඉතින් මේ එහෙනම් මේවා නිකන් ආතම් බලාගෙන යනවා. ඊට වඩා දෙයක් නැහැ. එහෙම තමයි හිතාගන්න තියෙන්නේ. හොඳයි. හරි අපි ඔය පැත්තට මේ ඉද දෙන්න පුළුවන් ක්‍රිෂාන්ති.
එකම බලන්න අවස්ථාව ක්‍රියාත්මක කරනවා මේක වැදගත් කම තමයි ප්‍රශ්නේ අහනවා
අපි අරගෙන තමයි
මේ ධර්මදේශනාවක් කරන වෙලාවක ඒ දේශිකයන්ගේ මුනේ වාක්‍ය අතරතුරු කිව්වා මට දැකේ තුනම මේ උනේ වාක්‍ය තමයි සමාධි පත්‍ය යථා දෝෂ ඥාන දාත කියන වචනේ තොට මට මෙතන ගැටලුවක් ඇති වුණේ මම ඉගෙනගෙන තියෙන සමාධිය අනුව ධ්‍යාන අතර රූප අරූප විපස්සන සමාධි පහත් ඵල නැත්තම් ආනන්තරික සමාධි කියන ඒවා තමයි මම සමාධි විදිහට ගත්තේ විපස්සන සමාධිය ඇතුළු එතකොට මෙතන සමාධි පත්‍ය යථා සුද්ධ ඥාන දර්ශනා කියන එක පිටක ධර්මීය අරන්දු දෙයක් නම
මේ උත්තරයක් දෙන්න පුළුවන් දයා මහත්තයා. ඒ කියන්නේ දැන් මට නම් එහෙම සමාධි පච්චය අදාබෝතං කියලා ප්‍රකාශය මම අහලා නැහැ. මම හැබැයි සූත්‍ර දේශනාවල එනවා සමාහිතෝ යථාබෝතං පජානාති පස්සති කියලා. සමාහිතෝ සමාහිතෝ යථාභූතං පජානාති පස්ස සමාහිත හිතක් ඇති තැනැත්තා ඇත්ත ඇත්තටින් දැනගන්නවා දැක ගන්නවා කියලා ප්‍රකාශයක් කරනවා. දැන් එතනදී අපි තවදුරටත් විමසන්න ඕනේ මේ මොකද්ද මේ පෙන්වන සමාහිත බව? එතකොට මේ සමාහිත බව කියන්නේ ධ්‍යාන හතරද? සමාහිත බව කියන්නේ මේ අපි ඔය කියන අරූප ධ්‍යානද නැත්නම් වෙනත් එකක්ද කියලා නම් අපි විමසන්න සිද්ධ වෙනවා. එතකොට ධ්‍යාන හතර තිබුණ ගමනින් එයාට ඇත්ත ඇත්තටින් තේරෙනවද කියන එක විමසන්න වෙනවා. චේතන තමයි මහත්යාගේ ප්‍රශ්න විසඳුම දෙන්නේ. ඒක හරි ලස්සනට බුධාඳුර දේශනා කරනවා අය සල්ලේක සූත්‍රයේ හැම. ඒ හැම ධානයක් ගැනම විස්තර කරමින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ එකකවත් අපි හිටියා කියලා එතන කෙලස් කැපීමක් සිද්ධ වෙන්නේ නැහැ. සල්ලේකයක් සිද්ධ වෙන්නේ නැහැ කියන වචනේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ අපි සමාධියේක සිටිපමණින් කෙලස් කැපීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක එක එකක් ධානේ බුධාඳුර විස්තර කරනවා. පළවෙනි ධානයේ හිටියයි කියලා හිතන්න එපා මේ කෙලස් කැපීමක් සිද්ධ වෙනවා කියලා. මේක ඇල්ලා දිට්ඨ ධම්මසෝකයක්. නිරෝ වශයෙන් ලබන්න පුළුවන් සෝයක් පමණයි. දෙවෙනි ධ්‍යානයේ හිටියයි කියලා හිතන්න එපා කෙලස් කැපෙනවා කියලා මේක එක හුදෙක් මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් සෝයක් පමණ. ඔය විදිහට දිග දිගට මුළු ප්‍රධාන ධ්‍යාන හතර ගැන කියනවා. ඊට අරූප ධ්‍යාන වශයෙන් ඒ විදිහටම කියනවා. එතන පුංචි වෙනසක් කරනවා මේ දිට්ඨ ධම්ම සුඛයක් නෙමෙයි ඊට සුඛ විහාරයක්ද ඔය වගේ වචනයක් පාවිච්චි කරනවා. කෙසේ නමුත් එතනත් කෙලස් කැපීම සිද්ධ වෙන්නේ නැති බව දේශනා කරනවා. ඒ කියන්නේ හුදෙක් සමාධියක් සහිත වුණු පමණට එය භුක්ති විඳ පමණට ඒ තුල අම්සේ ආස්වාදයක් ලැබුව පමණට ඒකෙන් සෝයාක් ලැබුව පමණට කෙලස් දුර වීමක් ඇත්තටම තේරිමක් සිද්ධ වෙනවා කියලා ඒ නිසා කියන්න බෑ. නමුත් සමාධියක් නොමැතිව කෙලස් දුර කිරීමක් කිරීම සඳහා වමනා කරන නුවණ උපදවා ගන්න පුළුවන් කියලා කියන්නත් බෑ. එහෙනම් සමාධියක් අවශ්‍යයි. එහෙනම් ඒ සමාධිය පාදක කරගෙන සමාධිය ප්‍රයෝජනෙට අරගෙන සමාධිය උපයෝගී කරගෙන අපි කෙලස් කියන්නේ මේ ඇත්ත ඇත්තටම තේරුම් ගැනීම සඳහා යම් වෑයමක් යම් සි ක්‍රියාවලියක් යම් අභ්‍යාසයක් කළ යුතු වෙනවා. ඒක තමයි විපස්සනා කියලා කියන්නේ. ඒ විපස්සනාවේදී අපි එකඟ කරගත යුතු හිතක් තියෙනවා නැත්නම් තනාගත යුතු හිතක් තියෙනවා. එකකටකින් කියනවා නම් සමාහිත හිතක් දැන් තියෙනවා. ඒ හිත දැන් පාවිච්චි කර කර ඒ අපිට කයේ නම් මේ කායන පසනාව ගැන නම් කතා කරන්නේ. ඒක කයේ පහළ වෙන විවිධාකාර සංවේදනාන්, කයේ පහළ වෙන විවිධ ධාතු ලක්ෂණ. මෙතට අර සමාහිතේ හිත යොමු කරමින් පුළුවන් තරම් මෙයාට දැන් ඇත්ත ඇත්ත සත්‍යයෙන් තේරෙන්න ඉඩ සලස්සලා දෙනවා. ඒවා නිරීක්ෂණය කරමින්, සොයා බලමින් මෙයා තුළ අවබෝධය දියුණු වෙන්න ඉඩ සලස්සලා දෙනවා. එතකොට තමයි අන්න යථාභූතය යාට තේරෙන්න ගන්න. වේදනාවුත් එහෙමයි, සංඥාවුත් එහෙමයි, සංස්කාරත් එහෙමයි, විඥානත් එහෙමයි. එහෙනම් අපි මේ සතිපට්ඨානය තුළ දැන් බුදුහාමුදුරුවෝ කියන සම්මදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සම්මදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සම්මදේ ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති ඔය දැන් විස්තර කරන්න ඕනේ ස්වභාවය. එකඟ වෙච්ච හිත සතිමත් හිත පමණක් නෙමෙයි. ඒක පාදක කරගෙන දැන් එනම් විපස්සනා භාවනාවක් වඩනවා. සතිපට්ඨාන භාවනාවක් වඩනවා. ඒක අත්‍යවශ්‍යයි. එතනින් තමයි අන්න යථාභූත ඥාන දර්ශනය පහළ වෙන්නේ. එතකොට ඒක කරන්න නම් හිතේ සමාධියක් අවශ්‍යයි. නැතු හිත විසිරිච්ච හිඳකට මේ ව්‍යාකූල වෙච්ච හිඳට ඒක කරගන්න බෑ. ඒ නිසා මේ දෙකම අත්‍යවශ්‍යයි කියලා කියන්න පුළුවන්. හොඳයි හොඳයි. දෙවන සන්නයි.
ඊළඟට මම කියන්නේ සංඥාවක් විස්තරපත් කරන්න ඕන. පස්තරයි යවරණීය සාමිනහන්සේ දෙවන්තරණයි.
ඔව්.
මට ගැටලු දෙකක් ඉදිරිපත් කරන්න තියෙනවා. පළවෙනි එක තමයි මේ ඔබ වහන්සියට සඳහන් කරා ආයතන භාවනාව කියලා. එතකොට අපි මේ දැන් ඔය හැමදේ ඊරායන්ගෙන් සතිය එනකොට භාවනාව එනකොට මේ මගෙන් ජීවිතේම භාවනාවක් කියන එක යටතේ අපි සාමින් වහන්සේ හේතුඵල ධර්මයේ එතකොට දැක්කොත් ඒක ප්‍රමාණවත් එකෙන් පස්සපච්චය වේදනා වින්දනා පච්චය සන්නා කියන තැන ඒක අඳුර නැත්තනම් අතර ධර්මම අපි කරන් ටික ඇද්ද
ඒක තමයි දැන් සතිපට්ඨානය වුණත් ආයතන භාවනාව අන්තිම හරියේ යම් පමණකට විස්තර වෙනවා ධම්මානුපස්සනාව. දැන් මෙතනදී ඇත්තටම ඒ ආයතනයේ හඳ ගැනීමත් ඒත් එක්කම යම් හෝ විදිහකින් සංයෝජනයක් පහළ වෙනවා. ඒකත් දැන ගැනීමත් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර මේකමයි ඇත්තටම මෙතනත් තියෙන්නේ. ආයතනයේ හඳ ගැනීමක් ගන්නවා. ඊට යම් ක්ලේශයක් හටගත්තා නම් ඒ ක්ලේශයක් ගන්නවා. එතකොට එකතකින් අපිට මෙහෙම කියත හැකියි. දැන් කෙනෙක් චිත්තානුපස්සනාවක් වගේ කරගෙන යනකොට දැන් හිතගෙන බලනවානේ යා හිතේ විවිධ හැඟුම් පහළ වීම, හිතේ සතුටු ස්වභාවයන්, දුක් ස්වභාවයන් පහළ වීම, තවත් ටිකක් එහාට ගියාට පස්සේ ඔන්න රාග ස්වභාවයක්, ද්වේෂ ස්වභාවයක්, ඊර්ෂ්‍යාවක්, තණ්හාවක්, ආසාවක්, එහෙම නැත්නම් අපිට මෛත්‍රියක්, කරුණාවක් වගේ විවිධ ඒ මානසික ස්වභාවයන් පහළ වීම ගැන දැන් එයාට ටික ටික වැටහෙන්න ගන්නවා. එතකොට ඒක හඳ ගන්න සමහර විට ඇහෙන් බලපු රූපයක් පාදක වෙන්න පුළුවන්. නැත්තම් කනෙන් ඇහිච්ච ශබ්දයක් පාදක වෙන්න පුළුවන්. නාසයෙන් දැනෙච්ච ගඳක් සුවඳක් පාදක වෙන්න පුළුවන්. අන්න ඒ වගේ. ඒතොර අපේ හිතේ විවිධ කෙලෙස් වෙන්න පුළුවන්. නැත්තම් කුසල් වෙන්න පුළුවන්, අකුසල් වෙන්න පුළුවන්. මේ සිතුවිලි පහළ වෙන්න. ඒ මේ උත්තේජනය මේ ආයතන හයෙන් ඕනම එකක් කරහා සිද්ධ වෙන්න පුළුවන්. දැන් එතකොට අපිට පුළුවන් නම් ඒ හිත පහළ වෙන අවස්ථාවේදී ඒ ක්ලේශය තමයි කුසලය අකුසලයේ පහළ වෙන අවස්ථාවෙද්දී මේකට මුල්ුණේ ඇහෙන් දැකපු රූපයක්ද කනෙන් අහපු ශබ්දයක්ද කියලා පොඩ්ඩක් ඕනනම් තා පොඩ්ඩක් ඉස්සරහට කියලා බලන්න. ඒකෝටින් මේ ආයතනවල සම්බන්ධයක් හොයාගන්න පුළුවන්. ඒ නිසා මේ කියන්නේ මේ සියල්ල ඒ ආකාරයෙන්ම අපි තුමු එහෙමම කළ යුතුයි කියලා කියන්න අමාරුයි. ඒ කියන්නේ දැන් හිතන්න දැන් මොකද පංචපාදකන්ද මේ ධම්මානුපස්සනාවේදී බුදුරජාන් වහන්සේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම ස්වභාවය බලන්න කියලා එහෙම පැත්තකුත් දේශනා කරනවා. මොකද ඒ කියන්නේ මොකද්ද ඒ කියන්නේ කන්ද පබ්බේ. දැන් ඊට පස්සේ ආයතන පබ්බේ තමයි මේ ආයතන සම්බන්ධයෙන් දේශනා කරන්නේ. දැන් ඔය දෙකෙන් එකක් කරා නම් ඔය ටික අහු වෙලා තියෙනවා. කියන්නේ ස්කන්ධ පැත්තෙන් දේශනා කරන දේශනාවයි ආයතන පැත්තෙන් දේශනා කරන දේශනාවයි ඒක අර පුජ්‍යල භාවය අනුව තමයි බෙදලා යන්නේ. නැත්තම් ධාතු පැත්තෙන් දේශනා කරන. ඒ නිසා අපි අතර ඇතම් කෙනෙකුට ආයතන පැත්තෙන් විස්තර කරද්දී හොඳට තේරෙනවා. තවත් කෙනෙකුට ආයතන පැත්තෙන් විස්තර කරද්දීට වඩා අපිට උන ධාතු පැත්තෙන් විස්තර කරද්දී හොඳට තේරෙනවා. තවත් කෙනෙකුට ස්කන්ධ පැත්තෙන් විස්තර කරද්දී හොඳට තේරෙනවා. ඒ නිසා ඒක බුදුහාමුදුරන්ගේ අර බෙදලා පෙන්නන රටා නැත්තම් ක්‍රම කීපයක්. ඔය ක්‍රම තුනම කළ යුතුයි කියලා කියන්න අවශ්‍ය නැහැ. එකක් හෝ හොඳට තමන්ට වැටහෙන, තමන්ට ගැළපෙන, තමන්ට පහසුවෙන් තේරෙන ඒ ක්‍රමයේ ඔස්සේ හොඳට ගැඹුරට ගැඹුරට ගියා නම් එතනින් ඉතින් වැඩේ සිද්ධ වෙවි. මේ තුනම අනිවාර්යෙන් 100%ක් බහුලයෙන් උද කළ යුතුයි කියලා කියන්න අමාරුයි. ඒක නැති මට හිතා ගන්න අමාරුයි. මොකක්ද හේතුව කියන්නේ? සමහර විට ඉතින් බුද්ධ පරිනිර්වාණයේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් වෙන්න ඉඩ තියෙනවා ඉතින්. මම දන්නේ අනිකුත් රහතන් වහන්සේලාත් පින්නුවන් පානකට එහෙම ඒ ධ්‍යාන වලට ගිහිලා බෑ. ඊට පස්සේ ඒකින් ඉවත් වෙලා පින්නුවන් පානවාද කියන්නේ. ඒක ගැන හරියටම කියන්න දන්නේ කියන්නේ බෑ. ඒ කියන්නේ උන්වහන්සේ පාවිච්චි කරන ශුද්ධ සංඛාර සම්පතින් කියලා. කියන්නේ දැන් ඇතුවෙන් දැන් අපි හිතන මෙහෙම කොහොමද ඉතින් ස්කන්ධ පහලලා ඇතුළට නැතිලා යනවා. නමුත් උන්වහන්සේ ඒවා ශුද්ධ මට්ටමේම තියාගන්නවා. ඒකට මම කියාගන්න යන්නේ නැහැ. මගේ කියාගන්න යන්නේ නැහැ. ඒවට තව ආලවට්ටම් කරන්න යන්නේ නැහැ. මොකක්වත් ඒක සංස්කරණයක් කරන්න යන්නේ නැහැ. ඉතින් ඒක ඒකලෝ ඒ පහල වෙච්ච විදිහටම නැතිලා යනවා. අපි මෙහෙම හිතමු මම නිකන් පොඩි උපමාවක් දුන්නොත් හිතන්න අපි ඔන්න වතුර බටයක් දිගේ වතුර ටිකක් එනවා. අපි ඒ වතුර ටික අරගෙන අපි ඕනනම් උණු කරනවා. අපි ඒකට තව සීනි ටිකක් දානවා. නැත්නම් ලුණු ටිකක් දානවා. එහේ මොකක් හරි කළා ඊට පස්සේ ඒ වතුර ටික වෙන බටයකින් පිට කරලා යවනවා. දැන් එතකොට මොකද්ද වෙලා
තියෙන්නේ? ඔව්
නෑ ඒක තේ තමයි. ඒක තමයි අපි කරපු දෙයක් තියෙනවා නේද? අපි එක්ක ඒක රක් කළා. අපි ඒකට සීනි ටිකක් දැම්මා. ඒකේ රසය වෙනස් කරානේ. ඊට පස්සේ එක්ක අපි ලුණු ටිකක් දැම්මා. ඒක නැත්තම් මොන හරි දෙයක් වෙන වර්ණයක් දැම්මා. අපි මේ මේ පැත්තෙන් දගෙන මේ බණෙන් ආපු වතුර ටික එහෙම්ම යන්න නොදී අපි මේකේ අංශිතයක් අපි මැදිහත් වෙලා අතල්ලා තියෙනවා. දැන් එතකොට රහතන් වහන්සේ එහෙම නැහැ. ඉතින් එතන වතුර ටික එනවා. උන්වහන්සේ බලන් ඉන්නවා. එහෙම්ම වතුර ටික යනවා. ප්‍රත් කරන්න ගියෙත් නැහැ. සීනි දාන්න ගියෙත් නැහැ. ලුණු දාන්න ගියෙත් නැහැ. මොකක්වත් කරේ නැහැ. ඉතින් ආපු විදිහටම යනවා. ඉතින් අන්න එතකොට අර වතුරේ තිබුණ ඒ මුල් ස්වභාවයම රැකීලා තියෙනවා. ඒ ශුද්ධ ස්වභාවයම රැකීලා තියෙනවා. මම මැදිහත් වෙලා ඒකට මොකක්වත් කළා නැහැ. ඉතින් එතකොට අන්න කියන්න පුළුවන් මෙන්න මේකයි නම් ශුද්ධ සංස්කාර මට්ටමේ දැන් තියෙන්නේ. මම මේකට මොකක්වත් වෙනසක් කළා නැති නිසා තමයි මේක ශුද්ධ සංස්කාර වෙන්නේ. මගේ හිත එහෙනම් විසංකාර තත්ත්වයට පත් කරලා තියෙනවා.
සංකාර
මික්කමේදී ඉඳලා අපි පුරුදු වෙන්නේ මේ මම මුල් වෙලා කරන්න කිව්ව තමයි ටික 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 අඩු කරගෙන යනවා. අනහරි. ඔව්. ඔව්. එතකොට මේකේ සුද්ධම මට්ටම තමයි දැන් ඔතපස්සේ අපි වේදනාව පහල වෙනවා. දැන් බුදුහාඳුරන්ට වේදනාව පහල වෙලා තියෙනවානේ. එතකොට මේ බුදුහාඳුරු වේදනාව නොවින්දා කියන්න බැහැනේ. දැන් බුදුහාඳුරු වේදනාව විඳපු ආකාරය ගැන දෙවියෝ ස්තුති කරනවා. මේ අනේ උභාජ කොහොමද මෙච්චර මේ වේදනාව දරාගෙන හිටියේ? දැන් අර දේවදත්ත ස්වාමීන් වහන්සේ ගල් පෙරළුවාම දැන් බුදුරයන් වහන්සේ කකුල දුවලනවානේ. එතනින් හටගෙන තියෙනවා බොහොම ප්‍රබල වේදනාවක්. ඉතින් මේ වේදනාව දකින්නවා අය සතුල්ලප කායික කියන මේ දේව කොට්ටාශය. ඒ දෙව්පිරිස ඇවිල්ලා බුදුහාමුදුරන්ට විස්තර කරනවා උභාන්සේ බුදුමාතරේ මේ මෙච්චර වේදනාවක් කොහොමද දරාගෙන හිටියේ? ඒ කියන්නේ බුදුහාමුදුරේ මේ වේදනාව අත්දැක්කා. හැබැයි ඒකත් ඒක මත මොකක්වත් සංස්කරණ කරන්න ගිහිල්ලා නැහැ. ඒක මත මානසික වේදනාවක් ගොඩනගාගෙන නැහැ. ඔන්න ඒ වගේ මේ ඕනම ස්කන්ධයක් ඉතින් ඒවට උපනා කරන ප්‍රත්‍ය ලැබුණොත් ඒව හට ගනීවි. හැබැයි ඉන් එහා අපි මම මුල් කරගෙන අවිද්‍යාව මුල් කරගෙන කරන සංස්කරණ දැන් ඔන්න නතර කරලා තියෙනවා. එහෙම කියන්න බෑ. නෑ නෑ ඔතන පටලව ගන්නත් හොඳ නෑ මේ බන්ධජීව මහත්තයා. ඒ කියන්නේ අපි ඔය පරිසම්පාදයේ කතා කරන විඥාන අවිද්‍යාව නිසා හටගත්ත විඥාන නේ කතා කරන්නේ. අවිද්‍යා පත්‍යා සංඛාරා, සංඛාර පත්‍යා විඥාන, විඥාන පත්‍යා නාම රූපම්. කොහොමනේ විස්තර වෙන්නේ නේද? එතන ඒක තමයි මම විස්තර කරන්න යන්නේ. දැන් එතකොට දැන් පරිසම්පාදයේ විස්තර කරන විඥාන මට්ටම ගත්තොත් ඒකට අපි කියනවා අභිසංකත විඥාන කියලා. විශේෂයෙන් හොඳ බොහොම නිවැරදිම අර්ථකථනයක් කරනවා නම් ඒකට කියන්නේ අභිසංකත විඥාන කියලා. අවිද්‍යාව නිසා සංස්කරණ සිද්ධ වෙනවා. සංස්කරණ නිසා ඔන්න මේ විශේෂයෙන් සකස් කළ විඥාන පහළ වෙනවා. දැන් මේ විඥාන මට්ටමේ තුල අපි ආයි සකස් කිරීම කරන තමයි මෙන්න මේ අභිසංකත විඥාන පහළ වෙන්නේ. දැන් එතකොට හිතන්න රහතන් වහන්සේ කෙනෙක්ගේ මට්ටමේ අවිද්‍යාව නැත්තම් සංස්කරණ සිද්ධ වෙන්නේ නැහැ. සංස්කරණ නැහැ. ඉතින් එතනින් හැගෙන්නේ නැහැ විඥාන පහළ වෙන්නේ නැහැ කියලා. හැබැයි අபிසංකත විඥාන පහළ වෙන්නේ නැහැ. සත්‍ය අධිෂ්ඨානේ කියන්නේ අනුද්වේන් සංස්කරණ කළ විඥාන පහළ වීමක් නැහැ. නිකන් හුදෙක් දැනීම තියෙන්න පුළුවන්. දැකීම, ඇසීම, දැනගැනීම, හිතට එන අරමුණු දැනගැනීම මේ මට්ටම තියෙන්න පුළුවන්. නමුත් ඒක මත සංස්කරණ කිරීමක් දැන් උන්වහන්සේ නවත්තලා තියෙනවා. ඒතොර ඒක නිකන් අර නිකන් සුද්ධ සංඛාර මට්ටමින්ම සුද්ධ විඥාන මට්ටමින්ම නැතිලා යනවා. ඒක මත මුන්නාන්සේ මුකුත් ඇඩ් කරන්න, වෙනස් කරන්න, ප්‍රකාශ කරන්න, මේ මොකක්වත් කරන්න යන්නේ නැහැ.
සාධිලි සාමුනාගේ
බ්‍රාහ්මණ සූත්‍රය.
දැන් මම කියන්නේ ස්වභාවයේ මොන විදිහට කියන එකට විමුක්තිය උදව් වෙනවා. මොකද සතර සතිය කියන එකේ වේදදී පවතින්නේ විමුක්තිය නිසාම. කියන එක ඒකට ඒක අර අපි දප්පජ්ජතා මූල ධර්මයේ සානුවදේකේ එතකොට ඒක එහෙම පිළිතරු එහෙම නැත්නම්
හරි ඒක තමයි දැන් මේ උන්නාම බ්‍රාහ්මණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ ඒ කියන්නේ ඒ කරන ප්‍රකාශය ඒ කියන්නේ සතියට නැහැ මනසට පිළිසරණ සතියයි සතියට පිළිසරණ විමුක්තියයි කියලානේ කියන්නේ දැන් එතකොට අපිට මේක මෙහෙම කියන්න පුළුවන් ඒ කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ දැන් අපිට අපි දැන් ඔබ පටන් ගමුක අපි සාමාන්‍ය තැනින්ම පටන් ගත්තොත් එතෙන්දී අපේ හිත එක්ක අතීතයේ පැටලි පැටලි අනාගතයේ පැටලි පැටලි නැත්නම් වර්තමාන අරමුණක ඇලීගෙන ගැලීගෙන ඉන්න සබහායන් තියෙනකොට ඔන්න සිහිය නැහැ. ඒතර මේ ලෝකේ නෙමෙයි ඉන්නේ මේ මොහොතේ නෙමෙයි ඉන්නේ හිත සම්පූර්ණයෙන්ම අසතියෙන් ඉන්නේ. ඊට පස්සේ අපි තෝරගත්ත අරමුණක් පාවිච්චි කරලා මේ ලෝකෙට ගන්නවා මේ ප්‍රകൃතියට ගන්නවා මේ මොහොතට ගන්නවා. දැන් ඔන්න අපි කියන බලෙන් පවත්වන සතියක් දැන් ඔන්න තියෙනවා. ඒ අරමුණක් අල්ලගෙන දැන් ඉන්නේ ඒ අරමුණ හැබැයි වර්තමාන තුල පෙළ ගැහෙන අරමුණක්. ඉතින් හදාගත්ත අරමුණක් නෙමෙයි. වර්තමානයේ තුල හේතු ප්‍රත්‍යයන් නිසා හට ගන්න අරමුණක අපි හිත රඳවන්නේ ඒ අරමුණ තියෙන්නේ පවතින්නේ වර්තමානයේ නිසා එහෙනම් අපේ හිතත් වර්තමානයේ තුල පවතින තත්ත්වයක රැඳෙන තත්ත්වයකට පත් වෙනවා දැන් ඊට පස්සේ අපි තුමුන්න ප්‍රතිපදාවක් හරහා සියලු අරමුණු හිතේ නිදහස් වුණොත් දැන් ඊට පස්සේ මොකද්ද හිත අල්ලන අරමුණ අන්න ඒක තමයි විමුක්ත ස්වභාවය කියලා කියන්න වෙන්නේ ඔව් එතකොට කොහොමද ඉතින් සිහියෙන් තමයි ඉන්නේ ආයෙත් එයා දැන් අපිට වෙන්නේ සිහිය නැති වෙන්නේ මොකද මේ අතීතයේ අරමුණේ තියෙන යම්සේ ආකර්ෂණයක් නිසා බැඳීමක් නිසානේ අපිට මේ මොහොත අහිමි වෙන්නේ නැත්නම් අනාගතය ප්‍රකල්පණය කරන්න ගිහිල්ලා එතන පැටලෙන්නේ ඒ යම්සේ ආකර්ෂණයක් නිසා ඒක තමයි මේ මොහොත අහිමි වෙන්නේ දැන් හිතමු අපි දැන් මොකක්වත් ආකර්ෂණයක් නැති මොකක්වත් උපාදානයක් නැති අතීතයකට අනාගතයට පැටලෙච්ච නැති හිත එතනනම් කොහොමද මේ වර්තමානයේම තියෙන්නේ ඒක බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ තితి කියලා නතර වෙච්ච හිතක් කියලා නේද එහි මේ දුවන හිතක් නෙමෙයි ඒතර මේ මොහොතේ තියෙන හිතක් මේ මොහොතේ නතර වෙච්ච හිතක් තිතත්තා සන්තුෂ්ඨං ඊටසේ ඒ හිත විමුක්තත්තා තිතං විමුක්තත්තා තිතං කියන්නේ මේ විමුක්ත සිත නතර වෙලා තියෙන්නේ ඒක දුවන හිතක් නෙමෙයි ඒක බොහොම ස්ථාවර වෙච්ච හිතක් ඒ හිත තියෙන වර්තමානයේම තමයි සතියේම තමයි ඒ හිත
තියෙන්නේ.
තියෙනවා. ඒ කියන්නේ වෙනත් වචනකින් කියනවනම් හිත උපාදාන වලින් තොර නම් හිත ඉන්නේ සතියෙන් තමයි. නිරන්තරයෙන් සිද්ධ වෙනවනේ අපේ හිතේ එකඟතාවයේ තියනවනම් ඒ ඇති වෙන තීම අපිට පෙනේවි ඒක නිරන්තරයෙන් කොහොමත් යථාභූත වශයෙන් සිද්ධ වෙන දෙන්නේ ඒක හැබැයි මෙතන විතරක් නෙමෙයි ඒක ඔය සෝන සූත්‍රයේදී එහෙමත් දේශනා වෙනවා සෝන සූත්‍රයේදී මේ ඉදිරිපත් වෙලා තියෙනවා මේ මොනවාද ඇතුලලා නැතිලා යන දේවල් උනස් දකින්නවා කියලා. ඉන්නම් චුට්ටක් මම ඒකත් ඕනනම් ප්‍රකාශ කියන්නම්. සෝන සූත්‍රේ සෝන සූත්‍රය කියලා එකක් තියෙනවා. මේ මට මතක විදිහට ඒක එන්නේ අංගුත්තරනිකාය අංගුත්තරනිකාය සූත්‍රය. මේකේ සෝන සූත්‍රයක් අංගුත්තරනිකාය චක්කණිපාතේ මෙතන මෙහෙම වෙන ප්‍රකාශයක්. ඒවං සම්මා විමුක්ත චිත්තස්ස භද්දේ විකුණු. ඉන්න මම චුට්ටක් ඕන එක පෙන්නන්න. සෝන සූත්‍රය. ඒවං මෙව කෝ බන්ති ඒවං සම්මා විමුක්ත චිත්තස්ස විකුණු. බුසාචේපි චක්කු විඤ්ඤය රූප චක්කුස්ස ආපාතං ආපාත මාගච්ඡanti මේවස්ස චිත්තං පරියාදයන්ති අමිස්සීකත මේවස්ස චිත්තං හෝති තිතං තිතං ආනෙජ්ජප්පත්තං වයං චස්සානුපස්සති. එතකොට උන්වහන්සේ දේශනා කරන මේ සෝණ මහරතන් වහන්සේ මේ කතා කරා. උන්වහන්සේ කියනවා සම්මා විමුත චිත්තස විකුණු ආත්පසින්ම නිදහස් වෙච්ච හිතක් සහිත ඒ රහතන් වහන්සේ බුසාචේපි චක්කු විඤ්ඤය රූප ප්‍රමාණ වූ ඇහින් දැකිය යුතු රූප දැන් උන්වහන්සේගේ ඇහැට ආපාතගත වෙනවා. ආපාතං ආගච්ඡanti නේවස්ස චිත්තං පරියාදයන්ති. හැබැයි උන්වහන්සේගේ හිත ඒවයින් අපිටම පිළීමකට ලක් වෙන්නේ නැහැ. පරියාදයන්ති ඒක හිත මැඩගෙන හිත අපිටම දවාගෙන එහෙම මොකක්වත් වෙන්නේ නැහැලු. අර කොච්චර මේ රූප වෙනුණා අමිස්සීගත මේ වස චිත්තං හොති. හිත ඉන්නවලු ඒ පේන අරමුණ එකක්වත් එක්ක මිශ්‍ර වෙන්නේ නැතුව තිතං ආනෙන්ජම් පත්ත. හිත නතර වෙලා තියෙනවා, නොසෙල්වි තියෙනවා, අකම්පිතව තියෙනවා. වයම් චස්සනන් පස්සදී. එතකොට ඒ පේන දේවල් වල ශේමියාම දකින්න. දැන් එතකොට අපිට මෙහෙම හිතා ගන්න පුළුවන්. දැන් අපි මේ පොඩ්ඩක් ඕක මේ හිත පොඩ්ඩක් දුරට හදාගත්ත කියලා ඔක්කොම මේ ඇතිලා නැතිලා නැහැටි නිරන්තරයෙන් නොපෙනෙනවා වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේලාට සමහර විට ඒ සමාධියේ එහෙම තියෙන තීව්‍රභාවය නිසා දැන් ඉතින් අවශ්‍ය නම් මේවා නැතිලා යන හැටිත් අවශ්‍ය නම් දකින්න පුළුවන් ඇති. ඒ කියන්නේ එහෙමත් කියන්න අවශ්‍ය නැහැ. ඉතින් උන්වහන්සේට ඕන නැති ඔක බලන්නත් පුළුවන්, ඔබලා ඉන්නත් පුළුවන්. කොහොමත් ඉතින් සංස්කාර කිවිලා යනවා.
හරි. එතනත්
නැහැ ඉතින් මේ ඔව් ඒක තමයි. දැන් අනිශ්චිතව දැන් එකක් තමයි අනිශ්චිතව ඕනනම් ඒක නොබලා කිසි දෙයක් නොබලා හිත ශූන්‍යව කිසිම නිමිත්තක් නොගෙන වාසය කිරීමත් ඉතින් අපිටම අනිශ්චිත භවයේ ඒක මට්ටමක් එහෙම කියන්න පුළුවන්. ඉතින් හැබැයි අරක දිහා බලාගෙන ඉන්නවා. හැබැයි ඒකත් එක්ක පැටලෙන්නේ නැහැ. හැබැයි පේනවා. ඒ තමයි ගඟ ගලනවා. හැබැයි අපි ඉන්නේ ගොඩ. අපි ගඟ ඇතුලේ නෙමෙයි. විතරත් ඉතින් ගඟේ වතුර ගෑවෙන්නේ නැහැ අපේ ඇඟේ නේද? එහෙම හිතා ගන්න පුළුවන්. නැත්තම් ඉතින් ගඟ ගලද්දී අපිට මෙහෙටලා ඉන්නත් පුළුවන්. ඉතින් ගඟ බලන්න අනිවාර්යෙන් ආයතේ කියලාත් නැහැ. ගඟ ළඟට ගිහිල්ලා ගඟට පයින්න දුව බලන්නත් පුළුවන්. එහෙමත් ඉතින් ඕක මම දන්න මට දැනෙන විදිහට එහෙම හිතන්න එහෙම කියන්න පුළුවන් ඉතින් නේද? ඉතින් අනශ්‍රිතයි කොහොමද? හැබැයි පේනවා ඉතින් ගඟ ගලනවා.
ඒ කියනකොට තේරෙනවා සම්පූර්ණ සංස්කාරයේ ජීවෙනවා දක්ෂිනවා කියන්නේ කොහොමද කියන එකයි. අනිශ්චිත වෙන්නකොට ඒක පේනවද කියන කරමත් ගන්න එක.
ඔව් සමහර විට ඒක එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ අනිශ්චිතයි කිව්වහම ඒකත් බලන්න අවශ්‍ය නැහැ. දැන් ඉතින් ඒ වගේ තීද්දෙන් මම මගේ පාඩුවේ ඉන්නවා. මම මගේ නිදහස භුක්ති දෙනවා කියන අර්ථයෙන් ගන්න පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ ඉතින්. හොඳයි.
ඊළඟට අපක් ගැටලුව ප්‍රායෝගිකව ඉදිරිපත් කරන්න පුළුවන්. දෙවන
ඇතුලේ වචන කීමක් ඇතුලේ කතාවක් මොකක්වත් නැහැ.
ඒක නැත්. එතකොට ඒ කියන්නේ ඒව දැනෙනවා. ඒ වගේම කිත් කියන්නේ ඒක තමයි මම සමතන් වලට කියන්නේ ඒක මෙහෙම දැනෙනවා කියන එක මට ඒක හැරෙන්න බෑ. ඒ ස්වභාවයකට ඇතුලෙන් ප්‍රශ්න ආකුට වෙන්නේ නැහැ.
ඒක
දැනෙනවා අනිත් වෙනදී මේ පැමිණීමක් කියලා ගන්න නැහැ. ඒක නම් කිත් අරගෙන නැහැ.
හරි.
එහෙම ස්වභාවයක් තියෙනවා.
හරි හරි.
එහෙම කරගෙන යන්නේ සම්මා භාවනාව.
හරි.
එතකොට ඊට පස්සේ පරයන්ති ඉඳගත්තාම දැන් අර පරයන්ති ඉඳගත්තාම සුසු සංසිතිල තියෙන්නේ. එතකොට අර ඉඳගත්තර පස්සේ අර කිමින්ම මුකුත් අර කියන්නේ අර මුකුත් නැතිව නිකන් හැතරිති කතාවක් නෑ. ඉඳගෙන ඉන්නවා. එතකොට ඒක ඉඳගෙන ඉන්නවා කියන දැන් මේ කියන්නේ අර වෙනම එකක් පිට දැනුවත් කියන අර ඉස්සර මම දැනුවත් කියලා තිබ්බ දැන් අර කියන්නේ මෙතන කියන්න ඕනේ කියලා කියන්නේ එතකොට ඒ කියන්නේ එතන ඉන්නවා එහෙම එකක් තියෙනවා.
හරි.
දැන් එතකොට එදිනදා වැඩ කරනකොට සානාරකනේ දැන් අතුලේ කතාව මේ පස්සේ දෙන්නේ නැහැ ඈතින් නැහැ.
ඔව්.
ඒක පොඳ වෙලා තියෙන්නේ.
පොඳ
වෙන ඈතින් නැහැ ඉන්නේ. දැන් මම සමහර වෙලාවට දැන් වෙනම වැඩ කරනකොට කිසිම දෙයක් නැහැ. අතුලේ කතාවකුත් නැහැ. එහෙම අතුලේ කතාවකුත් නැහැ. වැඩ කියන්නේ වැඩ කරනවා.
හරි.
එහෙම කිව්වට එහෙමම හැම වෙලෙම අරමුණ නැහැ. බුද්ධ වෙන්නේ තමයි හැම වෙලෙම මුදුරු දිත්තේ. යාවෙන් යර සිතුවිලි එහෙත් දැනෙන්නට මෙලකෝ විකාර බුද්ධ වෙලාම යනවා කිව්වට ඒකේ එතකොට ගොඩක් කලකට කියන්නේ අතුලේ කතාවට අය අඩුලා වෙන්නේ.
එහෙනම්
ළඟට ගන්නවා වගේ ඒ තරමල මම දැනනවා. ඒකේ බැඳීම් තියෙන තැන වලට වගේ ඉල්ලම වෙනවා. ඉස්සක් වෙනවා.
හරි.
එතකොට එහෙම වෙනකොට අර කියන්නේ සමහර ලාවට තියෙනවා සමහර දැන් යනකොට සමහර දැන් වල සමහර වෙලට ඇලීමක් වෙනවා. ඒ වෙලාවට ඒක පොඩ වෙනවා කියලා පේනවා. දැන් ඒක පුදු කරන් යන තැන් මම කොමඩා වටා තැනින් ඉස්සක් කරනම බැලු පුදුම නුනේ ඒ වගේ කිසි තරම් නොකර සිටුවේ කියලා. එතකොට ප්‍රඥාවක් ආවා ඒ කොහොමද වෙන්නේ ඉස්පර්ශ දැනෙන්නේ නැද්ද කියලා. ඉතින් මට දැන් ස්වයංවස්ස ඉස්පර්ශ කියන ඒවා කියනද දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියුවාම ඒ කියන්නේ කෙලින්ම අඳුනගන්න ඉලක් වෙන්නේ පිටිත් එක්කම ඒ කියන්නේ සීමාවක් නැතුව තේරමත් එක්ක මේ ඉතින අපේක වචනන්ට දාන්න බැරි නැති ඒ කියන්නේ බවක් තියෙනවා. එතකොට අර කියන්නේ පාක්ෂිකීය අරමුණු වෙන එකක් වෙන්නේ නැහැ. ඒක තියෙනවා. ඒක
හරි.
කොහේද පුදු වෙන කියලා තේරුම් එකට වගේ එක පාරට එන්නේ.
හරි.
එතකොට දැන් එක කරගෙන තියෙනවා. දැන් ඉතිපත් කරාම කමඨා වාස්තාව මට පුළුවන් ආයෙම කියන එක දෙන්නේ කොහොමද ඉස්සරහට තේරෙනවා කියන්නේ. ඉතින් මහඩස්ස වල පුදුම පුදු කරගෙන ගත්තා මම ඉතපත් ඉඳගත්තා බුලත් මට ආයෙ බලන්න ඉස්සරහට තේරෙනවා කියන්නේ.
ඉතින් කාටද ඔය ඉදිරිපත් කරන්නේ? කාටද ඉදිරිපත් කරන්නේ? අහ්. ඉන්දන්නේ ඉතින් එහෙම අවශ්‍ය නැහැ. ඉතින් එක එක මට්ටම්නේ අපි මේ කතා කරන්නේ. ඉතින් අපි දැන් හිත උපාදාන වලින් නෝ. ඒ කියන්නේ උපාදාන නැති තත්ත්වයකට හිත ආව නම් ඉතින් ආයෙ ඒවා බලන්න අවශ්‍ය නැහැ. ඉතින් බැලුවොත් පේන්නේ ඔය වගේ තමයි. ඒක අවශ්‍ය නැහැ දැන්. දැන් අපිට අවශ්‍ය වෙන්නේ පුළුවන් තරම් හිත උපාදාන වලින් වළක්වා ගනිමින් ඒ පැත්ත දියුණු කිරීම තමයි. ඒ මිසක් ඉතින් ආයෝග බලන්න ගිහිල්ලා දැන් ඕකේ අර අපි කියන්නේ නිකන් ඔක්කොම නිකන් මිශ්‍ර වෙලා වගේ පේනවා. ඉතින් මිශ්‍ර වෙලා දැකීම හරහා ඉතින් ආවදත් විරාගයක් තමයි හිතේ හටගන්නේ. ඒක නිකන් බලන්න එපා වීමක්. මොකද ඒකේ රසණක් නැහැ දැන් රසයක් නැහැ දැන්.
බලන්න
නෑ නෑ තේරුවන්නේ නෑ තේරුවන්නේ ඒක තමයි. ඉතින් ඔක ආයි අහන්න දෙයක් නැහැ. ඉතින් ඕකේ يعني ওই ටික තේරුණාට පස්සේ හිත උතනින් ඉවත් වෙනවා. ඉවත් වුණාට පස්සේ අපි ආයි බලෙන් ගෙනහිල්ලා අරමුණේ දානවා නම් ඒක වැරදි. ඒතර පරදාන වැරදි දෙනවා. කොහොමද සිං දැන් අරමුණට දැන් නිදහස් වෙච්ච හිත ගෙනිහිලා ආයෙත් අරමුණේ ඔබනවා කියන්නේ වැරදි වැඩේ කරනවා. හිත දැන් මේක වෙහසක්. හිත කැමති අරමුණෙන් නිදහස් වෙලා ඉන්න. අපි බලෙන් ගිහිලා අරමුණේ නිකන් ඔබනවා. ඉතින් එතකොට වෙහසයි. ඒක නොකළ යුත්තක් ඒක ඇත්තටම. මොකද
සංසය?
ඒක නොකළ යුත්තක්.
ඒක
එහෙම නැතුව ගියා අපි.
නෑ, එතකොට එහෙම කරගෙන යනකොට දැන් මම බැලුවා ඒක වැරද්දක් කියලා මේ එහෙම එහෙම දැන් ඒක වැරද්දක් වෙලා තියෙනවා කියනින්ද ආයෙත් කරලා බලුවා එහෙම පටන් ගන්නවා ඒක විස්සක් කියලා තේරෙන්නේ නැහැ නේද? අනිත් දවසට එහෙම දැන් එහෙම කරගෙන යනකොට දැන් මේක වෙලා තියෙනවා අරම නැතුවම ඉන්නවත් නැහැ. දැන් අපාර දැන් කියනවා මගේ මට දෙන්න අර කුණු වගේ මගේ තියෙන වැරදි අඩුපාඩු ඒ දැන් වලට ආව
ඒක තමයි. දැන් දැන් ඇත්තටම දැන් සමිකරම හිතත් එක්ක යන ගමනක් තියෙන්නේ. ඒ කියන්නේ ඔය උපාදාන වලින් තොර තත්ත්වය තව තවත් දියුණු කර කර එහෙම යන්න හදද්දී ආයෙත් ඇයි මේ හිතකින් උපාදාන කරන්නේ? අන්න එතන තමයි විපස්සනා සිද්ධ වෙන්නේ. හිත හිත අපි බොහොම සැහැල්ලුවෙන් තියන් ඉන්න ඕනේ. හිත වෙන කවවත් ගිහිල්ලා ඔබන්න බල කරලා දාන්න නෙමෙයි දැන් අවශ්‍ය. දැන් අවශ්‍ය නිදහසේ තියන්න. හැබැයි නිදහසේ තියන්න අපිට උවමනා වුණාට එතන අවස්ථාවක් තියෙනවා හිත ආයෙත් ගිහිල්ලා යා විසින්ම පැටලෙනවා. මොකද ඒ තියෙන්නේ අර කෙලෙස්වල තාම තියෙන බරපතල ගතිය. එතකොට තමයි අන්න එතන තමයි අපි නිදහස් කරගන්න තියෙන්නේ. එතකොට දැන් යන්නේ කරන භාවනාවක් නෙමෙයි දැන් යන්නේ. දැන් තියෙන්නේ කෙරෙන භාවනාවක්. නිකන් භවනාවට ඉබේ කෙරෙන්න දෙන්නයි තියෙන්නේ. එයා ගිහිල්ලා පටලවා ගත්තොත් විතරක් තමයි මට නිදහස් කරගන්න තියෙන්නේ. නැත්තම් ඉතින් මම උත්සාහ කරන්නේ නිකන් නිදහසේ තියාගන්න විතරයි. ඒ
හරි.
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 හොඳයි හොඳයි තේරුම් සම්මයි. එහෙම තමයි හිතන්න තියෙන්නේ. උන්වහන්සේට ආයි කොහෙන් ඒ හැකියාවක් කරහා එනවා ඇති කියලා තමයි කියන්නේ. නැතුව ලොකුවට හදා මතක් කර කර එහෙම කියන ගතියක් හිතන්න අමාරුයි. මොකද මතක් කර කර හිතා එහෙම කියන්න ගත්තොත් ආයි සංස්කරණ කිරීමක් තියෙන්නේ. නැතුව නිකන් ඒක නිකන් මතුවීමක් ෆ්ලෝ එකක් කියලා තමයි කියන්නේ. ඒකට මේ ස්ථාන දක්ෂනා කොටසදී ඔබ වහන්සේ එක එක විදිහට සිත් වර්ගයෙන් සඳහන් කරනවා. මට හිතෙන්නේ මගේ හිතේ ඒ වගේ ගොඩාක් සිත් වර්ග නැහැ කියලා. ඒකට ඒක නමක් නෑ. ඒකට ප්‍රශ්නයක් නෑ. තියෙන එක බලවන්නම් ඇති. මේකනේ බුධාන්තරෝ දෙන එක එක જાති පෙන්ලා තේනවා. අය සමාගන්චිත්තං, විතරාගන්චිත්තං, සදෝ සං, විතමෝ, විතදෝ සං, සමාහිතං, අසමාහිතං, මහංගතං, අමහංගතං, ඔය විදිහට විකිත්තං, සංකිත්තං ඔය පෙන්නලා තියෙනවා. ඉතින් අපි හැබැයි එක එක වෙලාවකදී තියව මතුවෙනවා. දැන් ඔවා ඔය ලොකු පාළි වචන තිබුණාට ඔය يعني නිරූපණය වෙන්නේ අපි අත්දගෙන සරල දේවල්. නැත්නම් වෙලාවට රාගසිතක් නැත්නම් වෙලාවට ඔන්න රාගෙන් නැති හිතක්. අපි තුමු නිකන් දීලා දාන හිතක්, ප්‍රත්‍යාග හිතක්. නැත්නම් වෙලාවට ඔන්න ටිකක් තරහ යන හිතක්, අනෙක් වෙලාවට ඔන්න මෛත්‍රී සහගත හිතක්. ඇතැම් වෙලාවට පැටලිච්ච හිතක්, ඇතැම් වෙලාවට හොඳට විනිවිද පේන හිතක්. ඇතැම් වෙලාවට හොඳට එකඟ වෙච්ච හිතක්, ඇතැම් වෙලාවට විසිරිච්ච හිතක්. ඒ උදේට මේ හිතේ විවිධ නිරූපණ.
ඔව් ඒක
නිසා මම කියන්නේ
අනිත්ක ස්වාමීන් වහන්සේ අර ඔබන් ඒක ෆ්ලෑෂ් එකක් වගේ පේනවා. හැබැයි මට දෙන්නේ නැහැ. අර ඔබට කිව්වා වගේ තමයි කියලා මට හිතුණා. අර කෙරේ වාහනේ ඉඳගෙන යනකොට තමයි තේරුණොත් ඒක ෆ්ලෑෂ් එකක් වගේ පේනවා ස්වාමීනි. ඒක එච්චර
ඉන්නේ. හරි. ප්‍රශ්නයක් නැහැ. දැක්කා අතල්ලා ගන්න.
ඒක නිකන් අර ඒකේ
ඒකේ ආපේ මැච්චකදී එන්න දේවල් තේරෙනවද කියන එකක් වෙලා තියෙන්නේ නේද? වෙලා තියෙන්නේ ඉතින් දැක්කා දැක්කා මතින් නතර වුණා එන්න ගියා. වාහනේ නතර කරන්න එපා.
අනිත් එක
දැනේ අනිත් අය වයසට යනකොට අපිට දුකක් නැත්තේ. අනිත් අය මැරෙනවා ඉතින් අපිට ගාණක් නැහැ. මමත්යක් නැහැ. මාත් එක්ක ලොකු කනෙක්ෂන් එකක් නැහැ මේ මැනේජ් එකේ. හැබැයි ඉතින් මගේ කෙනෙක් මැරුණාම ඉතින් මම අඬනවා. එයා මගේ දරුවා, මගේ ස්වාමියා, මගේ අම්මා, මගේ තාත්තා. එහෙනම් මොන අපි අඬනවා. එහෙම හොඳයි. ඔව්. ඉත බලන්න පුළුවන් නම් අන්න හොඳයි. يعني මේකත් දුකක්. ඔන්න දුක. ඒතර අපි දුක කියන තැනනේ බලන්නේ නේද? ඒක මම කතාවක් නැහැ. මේක දුකක් පහළලා තියෙනවා. ඒතර දුක දුකේ
උදේක
දුකක්.
කයේ
දර්ථයක් වගේ අර. අනහරි. ඔව්.
දැනුණා.
ඒ ක්‍රමය හොඳයි. ඔව්. ඒක හුදෙක් දැන් ඔන්න දුකක් පහළලා තිනවා. ඕනනම් දැන් මේ දුකට හේතුවත් බලන්න පුළුවන්. දැන් මොකද මේ දුකට ඇති වෙන්නේ හේතුව? අමිතම තියෙනවා මගේ කියාගැනීම. මගේ අයිතියක් තියෙනවා. මම යාට ආදරයක් තියෙනවා. ආසාවක් තියෙනවා. යා කෙරෙහි බැඳීමක් තියෙනවා. ඒ නිසා අන්න මේ දුක හට ගන්නවා. ඒතර දුක්ඛ සමුදයත් අහු වෙනවා. ඒකෝරේ
ඒක මට තේරෙන්නේ
නැත්තේ ඒකට හේතුව ඒ අවිද්‍යාව කියන එක නිසාද ස්වාමීන් වහන්සේ? ඔව් එහෙම ගන්න පුළුවන්. ඒක තාම ඉතින් අපි සම්මුතියේ ඉන්නේ. ආ මගේ ස්වාමියා. තොර එතන තමයි මම ඉන්නේ. මට තාම හැකියාවක් නැහැ ඒකින් ඉවත් වෙලා ආ මේ දුකක් හටගෙන තියෙන්නේ කියලා එතෙන්ට ගන්න තාම පුළුවන්කමක් ඇතිලා නැහැ එතෙන්දී. එහෙනම් දැන් ඒක තමයි. දැන් අපි يعني භාවනාවේ ප්‍රැක්ටිස් එක හරහා තේරුම් ගන්න තියෙන්නේ ඔන්න ඕවා. يعني තමයි දැන් අපි පොඩ්ඩක් මේ භාවනා කළා කියලා දුක පොඩ්ඩක් අඩු වුණා කියලා ඉතින් හැඟෙන්නේ නැහැ කිසිසේත්ම මට දුක් නොවී ඉන්න පුළුවන් වෙයි කියලා. තාමත් ඉතින් තමන්ට හොඟා සමීපතමයන් හරහා දුක ඇති වෙන්න පුළුවන්. පොඩි අනිත් දේවල් ඉතින් යම් පමණකට දරා ගන්න පුළුවන් වෙයි. හැබැයි තාමත් ඉතින් අපේ හිතේ තියෙන කෙලෙස් නිසා ඒ ඇතැම් දුක් හොඳට දැනෙනවා. ඉතින් ඒවා පවා දැක දැක දුරු කර කර යන්නයි තියෙන්නේ. නෑ ඒක තමයි. දැන් මෙහෙමත් පතක් වුණා. මෙහෙමත් අපේ මෑණියෝ මතක් කරලා දුන්නා මේ දැන් ඔය විශාකාව එහෙම අඩන්නේ. එයා සෝන් ලයින් දැද්දිනේ අඩන්නේ. යාගේ අර කවුද මිනිබිරි අපි මිනිබිරි නැතුණහම බුදුහාඳුරෝ ගාවට අඩාගෙන තමයි යන්නේ. බුදුහාඳුරෝ අහනවා මේ ඉතින් මේ මිනිබිරි හැර මේ නගරේ තව මිනිබිරියෝ ආට ඇති වුණොත් මේ වගේම අය මේ වගේම කීකරු අය කැමතිද? ඔව් මම කැමතියි කියනවා. දැන් දැන් එතකොට විශාකා මේ ඔක්කොමද මරුණාම ඊට පස්සේ කොහොමද ඔයා? එතකොට එක දවසක් නෙමෙයි දැන් මේ කෙනෙක් මරුණාමයි මෙහෙම අඩන්නේ. නගරේ අපි තුන් 100ක් 200ක් මිනි වීඩියෝ ඉන්නවා නම් ඒ වගේම හොඳ මිනි වීඩියෝ. ඒක ඔක්කොම මරුණාම ඔයා කොහොමද අඩන්නේ? ආ දැන් නම් මට ස්වාමීනි කාරණේ වැටුණා කියලා කියනවා. ඒ නිසා ඒ කියන්නේ පොඩ්ඩක් ඉතින් අපිට ළමක් තේරුණා කියලා එතනින් හැංගෙන්නේ නැහැ. අපි මේ සර්ව සම්පූර්ණ වුණා කියලා තාම දේවල් තියෙන්න පුළුවන්. අපිට දැනෙන අපිට හැඟෙන නැත්තම් අපේ හිත කලබල. ඉතින් ඒ වැදින් නොකැලමී ඉන්න තමයි උත්සාහත් වේ යුත්තේ. ඉතින් ප්‍රතිපදාව කියන්නේ ඒක තමයි. ටික ටික මේක වඩවඩා ඉස්සරහට යන්නයි තියෙන්නේ. ඒකට ඉතින් පොඩ පොඩ ඕව කුසලතාවයන් වැඩිලා හේවි.
එහෙමයි
අපි බලමු අපි කෙටියෙන් උත්තර දෙමු. දැන් අපි මේ කලාවකට පිළිසකන් දැන් පොඩ්ඩක් අමාරුයි වගේ.
ඉන්දිරා මහත්මිය
ඔබගේ
මට අවුරුද්දකට විතර කෙන අත්පු දෙයක් මතක් වුණා. ස්වාමීන් වහන්සේ මම රාත්‍රි අටට වගේ ආමරේ ඇතුලේ භාවනාවේ යෙදෙමින් ඉන්නකොට හොඳ සමාධියකින් කියලා මම සිතා කරන ස්වාමීන් වහන්සේ එළියේ චෞත්‍රි දාලා හොඳටම සබ්දෙ ඇහෙනවා. ස්වාමීන් වහන්සේ මට ඒකෙන් අර කිසිම කිරියාවක් නැහැ. ඇහෙක ඇහෙනව නමුත් මම භාවනාවේ යෙදෙමින් ඉන්නවා කිසිම මම ඒක ගන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් අත්දැක්කා. අද ඒක මට දීපක් වුණා ස්වාමීනාගේ ධර්මදේශනා තුළ. ඒක පිළිගතව
හොඳයි. ඒක කිසි ගැටලුවක් නැහැ. එහෙනම් ඒක තමයි. දැන් අපිට රූප පෙන්වන්නට අපි ඒක ඔස්සේ දිගට යන්නේ නැත්නම් කල්පනා කර කර යන්නේ නැත්නම් එතකොට පීඩාවක් ඇති වෙන්න විදිහක් නැහැ. ඒ වගේමයි සද්ද, ඒ වගේමයි ගඳ, සුවඳ, රස, ස්පර්ශ, ධම්ම ඔක්කොම. එහෙනම් අපි ඒකත් එක්ක පැටලෙන්න ගියොත් තමයි කරදර කරගන්නේ. ඒගොල්ලන්ට ඔහේ යන්නේ ඩෑරියා නම් අපි අපේ පාඩුවේ හිටියා නම් ඉන්න පුළුවන් නම් එතකොට බාධාවක් නැහැ. ඉතින් අපි ඇත්තටම ඉල්ල තමයි දුක ගන්නෙ.
එහෙම ඉඳ අමාරු
ඒකනේ ඔව් ඒක තමයි ඒක තමයි දැන් පොඩ්ඩක් උත්සාහ කරන්නයි තියෙන්නේ දැන් ඔන්න එක අවස්ථාවක් පුදු කරගෙන තේනවා දැන් ඊළඟ දවසෙත් පොඩ්ඩක් කියන්න භාවනා කරන්නාට ඔය රෙඩි එක හයියෙන් දාන්න කියලා බලන්න එතකොටත් කරගන්න පුළුවන්ද කියලා
මට දැනෙන්නේ ඉබේ සිදුවන සක්මනක් කරුණක් නැතුව විදිනවා ඇවිදීමක් සිද්ධ වෙනවා ඔබ වහන්සේ කියනවානේ මට කිව්ව ඇවිදින්න ඇත්තරව කියන බලන්න පොඩ පොඩ පිට කියන මම ඒ විදිහට කරා එතකොට මට පේනවා ද්‍රව්‍ය පේනවා නමුත් ජීවිතක් ගැනවත් කිසිම හැඟීමක් හිතට එන්නේ නැහැ පේ කියනවා කියන හැඟීම මිසක ඒ ගැන හැඟීමක් අඥාවක් එන්නේ නැහැ සමනහත පරයන්ක භාවනාවේදී වාඩි වුණාම සිත මට තේරෙනවා සිත මනකම ඉස්තර වෙන්නේ බලනවා කියලා. එහෙම ඉන්නකොට සමනහත මට මේ දවස් දෙකකම තිබුණ එහෙම තිබුණ සුසුමක් ඉහළ පහළ වැටෙනවා දැනෙනවා හිතේ එක තියෙනවා. ලබන දවසක් වෙනකොට මම හිතුවා මේකත් සිතුවිල්ල කියලා. එතකොට සමනහත සිත් දැනපත් වෙනවා. අනික භාවනාවක් මට කරන්න විදිහටම මේ දවස්වල දුකට හරි දෙන්නේ නැහැ නම් කියනවා. සාමාන්‍යයෙන් ඔබට පරිසරය එක්කම ඉන්නකොට මට තේරෙන්නේ නැහැ. දේවල් තියෙනම නම් තේරෙන්න වෙනදවක් බලනකොට ලබුකාර මේක පෑන් එකක් නම් පෑන් එක කියලා ඒකෙන් බැඳීම් හැංගීම් එන්නේ ඒක දිහා බලනකොට බලනකොටයි ඒදී යන මට තේරෙනවා තරහක් වෙනකොටත් ඒදී මට වැටෙනවා මේ තරහක් කියලා. ඒව ගැන කරන්න යන්නේ නැහැ.
යන විදිය හොඳයි. භාවනාව දිගට කරන්න හැබැයි භාවනාව නවත්තන්න එපා. පරයන්කයටත් තව දුරටත් යන්න. සාමාන්‍ය විදිහටම කරගෙන යන්න. හැබැයි ඔය වෙන පරිවර්තනය හොඳ පැත්තට තමයි යන්නේ. ඒ කියන්නේ අපිට අර දැන් අදත් අපි කතා කරේ දැන් දේවල් සම්බන්ධයෙන් රාගය වෙනුවට විරාගය පහළ වෙනවා. ආසාව වෙනුවට නිකන් නොබැඳීමක් තමයි ඇති වෙන්නේ. ඒකට අර ඒව ගැන එච්චර ඉන්ට්‍රස්ට් එකක් නැහැ. ඒව ගැන එච්චර ආසාවක් නැහැ. ඒවත් තිබුණයි කියන මට දැන් ගාණක් නැහැ. මම කැමති පොඩ පොඩ මගේ පාඩුවේ ඉන්නේ. ඒ පැත්ත තමයි හැදෙන්නේ. දිගට කරගෙන යන්න ඒ කියන්නේ ඔය ඕක තව තව ඉදිරියට යන්නයි තියෙන්නේ. ඒක කම්මැලි කමක් කාර්මයේ ඒවි ඒ වුණාට භවනාව දිගට කරන්න. පරයන්කේදී මොකද්ද කරන්නේ? පරයන්කේදී මොකද්ද කරන්නේ?
ආනාපාන සති භාවනාව.
හා
හා. කරගෙන යනකොට මම කිව්වා මට අහිමිලා නැති සිත්ක සම්පත්තිලා අරමුණක් නැති යනවා සිත් කියන සිත් පිටු විලියෙන්නේ
නැහැ, පයදන්නේ නැහැ. හරි. නමුත් ඉගෙනලා වුත්
මට
ආයෙ ආයෙ වැටෙනවා. දැන් හැබැයි ඕනනම් ඔතන නවත්තන්න පුළුවන්. අනපාරට නොගෙහින් කෙලින්ම පොඩ්ඩක් හිත දෙහා බලන්න. හිතට සැහැල්ලුවෙන් එන්න දීලා අරමුණු වලට එතනින් හිත දෙහා බලන්න දැන්. ආනාපානෙට දැන් නොගියට කමක් නැහැ. එතන පොඩ්ඩක් වෙහෙස දැනෙන්න පුළුවන්. කෙලින්ම නිකන් හිතට ටිකක් අරමුණු වලට එන්න දීලා හැබැයි ඒක අරමුණකවත් මුලා නොවි ඒක බලන්න පුළුවන්. එතකොට නිකන් අරමුණට එන්න දෙනවා ඒක තේරුම් ගත්තාම ඒක යාවි. ආයි තව අරමුණට එන්න දෙනවා ඒක තේරුම් ගත්තාම ඒක යාවි. ඔය විදිහට හිතත් එක්කම යන්න දැන්. ඒක සැහැල්ලුවෙන් කරන්න. ඒක මේ බල කළ කරන එකක් නෙමෙයි. කොහොම සැහැල්ලුවෙන් හිතට ඉන්න දීලා කැමති දෙයක් හිතන්න දීලා හැබැයි එන එක දිහා අපි බලාගෙන ඉන්නේ. එකක්වත් දිගට හදිගට හිත හිතා යන්නේ නැහැ.
එහෙමයි
ස්වාමීන් වහන්සේ. හොඳයි. හොඳයි. දෙවියන් සන්නයි. ඒක පෙනට්‍රේට් කරලානේ දැන් තාම මගේ මහත්ය බවට පත් වෙලා. ඉතින් එතකොට සම්මුතියේ දැන් මුලා වෙලා තියෙන්නේ. ඉතින් එතකොට ඒ කියන්නේ මුල් මට්ටමේදී අහු වෙලා නැහැ. අපි ඊට එහාට ගිහිල්ලා තියෙනවා මුලාවකින්, අවිද්‍යාවකින් ඊට එහාට ගිහිල්ලා තියෙනවා. එතකොට අපි තුල සතිය විපස්සනාව වැඩෙන්න එච්චර දුර යන්නේ නැතිව අපිට අල්ලගන්න පුළුවන් නම් මුල් මට්ටමේදී ඒක තමයි වැඩෙන්නේ.
පාදානක්
කන්දා දුක්ඛා කියන එක ඒක සිත සිතුවිලි වලින් තොරව ඉන්න පුරුදු වෙලා සිතට ආවේනික ඒ දුකක් නැති ස්වභාවය ඒකනේ පුදුමාංශ දෙන්නන්නේ දුක් නැහැ කියන එක. හරි. ඒක මදි ඒක පුරුදු ඒ පුහුණු මදි ඉතින් ඒකයි වෙලා තියෙන්නේ. දැන් අපි තව තව පුහුණු කරනෝනේ. ඒ උපාදාන වලින් තොර හිත පවත්වන්න. අනිශ්චිත හිත තව තව බහුලීකృత කරනෝ. එතකොට තමයි මේකේ මුල් මට්ටමේදීම යාට දැනෙන්න ගන්නෙ. මොකද මේ සංවේදී බව වැඩි වෙනවා. හිතෙන් පුරුදු වෙලා තියෙනවා සැහැල්ලුවෙන් ඉන්න. ඒ සැහැල්ලුව හිතට පුංචි දෙයක් බරට දැනෙනවා. හිතන්න දැන් මේ බොර වෙච්ච වතුරකට, ගලන වතුරකට, නැත්තම් රැලි සහිත වතුරකට අබිදුමු කොළයක් වටුන. ගානක්වත් නැහැ. මොකද වතුර බොරයි. හිතන්න සම්පූර්ණයෙන් නිශ්චල වතුරකට ඒ කොළේම වැටුනොත් අන්න ඒකේ නිකන් සම්පූර්ණයෙන්ම තරංගයාවි. මොකද ඒක නිශ්චලයි. අන්නේ වගේ අපි පොඩ පොඩ දිනු කරන්න ඉතින් පුංචි දෙයක් යාට තදට දැනේවි. එතකොට ඒ කියන්නේ මුලදීම අහුවෙනවා. තව ඉතින් දිනු කරගෙන යන්නයි තියෙන්නේ. හොඳයි බින්ගත් එහෙනම් අදත් අපි පැය දෙක කාලයක් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. මේ අන්දමින් අපි රැස් කරගත් ආශිර්වාද කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝක වාසීන් සමග දාගමු. සම්ප්‍රදායනුකූලව එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාචාම්හිහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදත්තු සම්බ සම්පත්‍ති සිද්ධියා. එත්තාවතාචාම්හිහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ බුතා අනුමෝදන්තු සම්බ සම්පත්‍ති සිද්ධියා. එත්තාවතාචාම්හිහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ. සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ. සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ. සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. සාදු සාදු සාදු.